අද දවසේ දී ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු. අද ධර්ම සාකච්ඡාවට මම ආරාධනා කළා ડોક્ટર අල්තන්ත මුද සම්බන්ධ වෙන්න කියලා උදේ කතා කළා. ඉතින් ડોક્ટર අල්තන්ත මුද ආරාධනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන්න කියලා.
හොඳයි. දැන් සති කිහිපයකට පෙර සාකච්ඡා කරා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව ඒ අනුව භාවනා කරන විදිය. ඊට පස්සේ අපි තෝරගත්තා අපි අද දවසට සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව භාවිත කරමු කියලා. අපි නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න ඕන දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ අපි දන්නවා අපි අර කබලිකාර ආහාරේ පටිකුලතා සංඥාව දෙතිස් කුණපය. එතකොට දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේදී අපි දන්නවා ආහාරේ පටිකුලතා සංඥාව භාවනා කරනවා. අපි මේ දෙතිස් කුණපය ගැන ඊළඟට භාවනා කරනවා. ඊට පස්සේ සබ්බලෝකී අනිබිරත සංඥාව අනුභාවනා කරනවා. ඊට පස්සේ මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා මරණ සංඥා හොඳට භාවිතා කිරීමෙන් මේ පුද්ගලයා පස්සේ ඒ කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය අසු කරගෙන මෛත්‍රියෙන් අප්‍රමාණයට ගිහිල්ලා අප්‍රමාණු සහිතව මනස පවත්වනවා කියලා. දැන් මෙහිම පවත්වපු බුද්ධලයා ඊළඟට මේ තුන්වෙනි වට තියෙන සුඛපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරන්නට ඕන. මේ දෙක හරි වැදගත්. දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරනවා නම් ඊට පස්සේ සුඛපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරන්නට ඕන. එතකොට අපි දන්නවා දැන් අපි නැවතත් බලනවා නම් මේ සුඛපටිපදා දන්දා විඤ්ඤාව කියන එක අංගුත්තරනිකායේ චතුක්ක නිපාත සුඛපටිපදා දන්දා විඤ්ඤාව කවරෙක්ද කියලා අහනවා. මහණෙනි මේ ශාස්ත්‍රයේ මහාන කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වැසෙයි කියලා. එතකොට අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියලා මෙතන පෙන්නනවා. මේ විතක්ක විචාර කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන විතක්කයන් තියෙනවා. මෙතෙන්දී ඒකට විරුද්ධව නෙක්ඛම්ම විතක්කය, අව්‍යාපාද විතක්කය, අවිහිංසා විතක්කය කියන විතක්කයන් භාවිතා කරනවා. ඒක තමයි විතක්ක විචාර කියන්නේ. ඒ විතක්ක ਵਿਚාරයන් භාවිතා කිරීමෙන් ඒ පුද්ගලයා ඒ ප්‍රථම ඥානියට යනවා. ඊට පස්සේ මේ විතක්ක ਵਿਚාර සහිතව මේක තිනකොට මේකේ අර තියෙන රළු භාවයක්, ග්‍රොස් භාවයක් කියන එක තියෙනවා. ඕලාරික කියන එක. ඒ ඕලාරිකකමට අකමැති වීමෙන් මේ පුද්ගලයා ඒ ဒုတိය ඥානියට යනවා. ඒ ප්‍රීතිය සුඛය සහ ඒකාග්‍රතාවය තියෙනවා. ဒုတိය ඥානියට ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒ ප්‍රීතියට කෙනෙකුට ඇලෙන්න පුළුවන්. මොකද මේ කායිකව මේ ප්‍රීතිය දැනෙනවා. ඒ ඇලෙන්න පුළුවන් බව තීරුම් අරගෙන ඒ බුද්ධලයා ඒකෙන් අයින් වෙලා තුන්වෙනි ධානය කරා ගමන් කරනවා. තුන්වෙනි ධානයට යනකොට ඒ බුද්ධලයාට පේනවා දැන් තමා තුළ කලින් තිබුණ දුකක් දැන් ඒ දුක නැහැ. ඊට පස්සේ ප්‍රීතිය ඇති වුණා ප්‍රථම ධානයේදී. දැන් මේ ප්‍රීතිය ඇති වෙලා ඊට පස්සේ ප්‍රීතිය පහ වෙලා ගිහිල්ලා දැන් මේ සුඛයට ඇවිල්ලා ඉන්නවා. එතකොට එයාට පේනවා මේ ලෝකේ ඇත්තම කියනවා නම් සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛයක් නම් මේ සුඛයයි කියලා කියන්නේ මොකද්ද? අර දුක්ඛයේ తాවකාලිකව නැතිවීම පමණයි මේ සුඛය කියන්නේ. මේ తాවකාලිකව තියෙන මේ සුඛය දැන් නැති වෙයි ආදී වශයෙන් යාට ඇඟීම තියෙනවා නම් ඒක හේතු කොටගෙන මධ්‍යස්ථ භාවයට ගිහිල්ලා එයා ඒ තුන්වෙනි ධානයට යනවා. මෙතෙන්දී සුඛයත් නැහැ දුක්ඛයත් නැහැ. එතකොට පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගමයි සෝමනස් දෝමනස් දෙකක් නැතුව ඒ පුද්ගලයා ඒ හතරවෙනි ධානයට යනවා. මේ හතරවෙනි ධානයට ගිහිල්ලා ඉන්න මේ පුද්ගලයාගේ ශ්‍රද්ධා බල, හිරි බල, ඕතප්ප බල, විරිය බල, ප්‍රඥා බලයි කියලා මේ ශේක්ෂ බලයන් ඇසුරු කරගෙන එයා වාසය කරනවා. මේ බලයන් මේ විදිහට ඇසුරු කරගෙන වාසය කරන්න ලැබෙන්නේ මේ පුද්ගලයාගේ මුලින්ම ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා මේ තථාගතයන් වහන්සේ ගැන, එහෙම නැත්නම් මේ උගන්වපු රහතන් වහන්සේලා ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. මේ ධර්මයේ හරි මේ තථාගතයන් වහන්සේ කරුණාවෙන් මේක කියන්නේ කියන කල්පනා කිරීමෙන් මේ කරුණාවට කෙනෙක්ගේ ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ ශ්‍රද්ධාව ඇති වුණාම මේ කරුණාව කෙරෙහි මේ පුද්ගලයා මට දැන් හානි කරන්නේ නැත, හානි කරන්න නැති පුද්ගලයෙක් කියන ඇතුණාම අර හික්මීමක් ඇති වෙනවා. ඒ හික්මීම හේතු කොටගෙන ඒ පුද්ගලයා අර තථාගතයන් වහන්සේ කියපු ඒ ධර්මයන් කෙරෙහි හික්මෙනවා. තථාගතයන් වහන්සේ කියනව දේශනා කරනවා මේ ප්‍රාණාතිපාති කියන එක කරන්න හොඳ නැති කියලා. මුසාවාදේ, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලාපා මේ දේවල් නොකළ යුතුයි කියලා කියනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනකොට ඒ පුද්ගලයා මේ ශ්‍රද්ධාව හේතු කොටගෙන කරුණාව නිසා ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නිසා මේ පුද්ගලයාට මේ හිරි කියන එක ඇති වෙනවා. ඒ පුද්ගලයා අර විදිහට මේක නොකිරීම හොඳයි කියන එක එයා පිළිගරගෙන ඒව සමාදන් වෙනවා. එතකොට මේ විදිහට මේ හිරි බල, ඕතප්ප බල, එතකොට විරිය තියෙනවා, ඊළඟට ප්‍රඥා බලය කියන මේවා ඇති වෙනවා. මෙහෙම භාවිතා කරන මේ පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඒවා මුර්ධු වශයෙන් පහළ වෙනවා. එතකොට මේ මුර්ධු වශයෙන් පහළ වීම නිසා මේ පුද්ගලයා ආශ්‍රවයන් නැති කරන්නේ හිමින් සීලුව එකපාරට නැති වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ පුද්ගලයා නැති වෙනවා. එතකොට මේක තමයි මේ සුඛපටිපදා දන්දා විඤ්ඤාව කියන්නේ. මේ සුඛපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කිරීමෙන් ওই පෙටගෝපදේශයේ පෙන්නනවා මේ නිසා කෙනෙකුට මේ තුන්වෙනි ධානය ලැබෙනවා. මේ තුන්වෙනි ධානයේ ඉන්දියා තුන්වෙනි සතිපට්ඨානී කියන එක වඩනවායි කියලා. ඒ කියන්නේ චිත්තානුපස්සනාව කියන එක එයා වඩිනවා. එයා දන්නවා මේ රාග සහිත සිත්, රාග සහිත සිත් කියලා, ද්වේෂ සහිත සිත්, ද්වේෂ සහිත සිත් කියලා, මෝහ සහිත සිත්, මෝහ සහිත සිත් ආදී වශයෙන් මේ පුද්ගලයා ඒ සතිපට්ඨානී තියෙන විදිහට මේ දේ දැනගන්නවා. මේ විදිහට දැනගත්තාම මේ පුද්ගලයා මේ තෙවිනි විහාරය තමයි පවත්වන්නේ. තෙවිනි විහාරය කියලා කියන්නේ ඒක පුරනෝ අරිය විහාරය. අරිය විහාරයේ තියෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මෙයාගේ වැඩෙන්ට ගන්නවා. මේවා තමයි යා භාවිතා කරන්නේ. එතකොට මේ ධර්මයන් භාවිතා කරනකොට යා තෙවිනි සම්ම්‍යප්ප්‍රදානිය පුරනෝ. තෙවිනි සම්ම්‍යප්ප්‍රදානිය තියෙන්නේ මේ ඉපදිලා නැති කුසල් උපදවන්න උත්සාහ කරනවා. මොනවද මේ නිපදිලා නැති කුසල්? මේක තමයි මේ සෝතාපන්නයාගේ ශ්‍රද්ධාව. එහෙම නැත්නම් සකෘදාගාමියාගේ සෝතාපන්න වෙලා නම් ඉන්නේ සකෘදාගාමියාගේ ශ්‍රද්ධාව. සකෘදාගාමි වෙලා ඉන්නවා නම් අනාගාමියාගේ ශ්‍රද්ධාව. අනාගාමි නම් මේ රහතන් වහන්සේගේ ශ්‍රද්ධාව. මෙන්න මේ විදිහට මේවා පුරන්න උත්සාහ කරනවා. මෙහිම පිරීමෙන් මේ පුද්ගලයා මේ තෙවෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කියන එක දකිනවා. තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කියලා කියන්නේ ඔය දුක්ඛ සත්‍යයේ තුන්වෙනි සත්‍යය නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍ය කෙනෙක් දැක්කහම ඒ කියන්නේ මුලින් එයා දකිනවා අර කාමයන් සම්බන්ධ වෙලා හිටිය පුද්ගලයා. දැන් මේ ධානයන්ට ගිහිල්ලා එයාට පේනවා මේ අර ලෝකෙට වඩා මේ ලෝකේ බොහොම හොඳයි කියලා. තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙනවා. තථාගතයන් වහන්සේ පෙන්ලා තියෙනවා මේ එකින් එක ගත්තා මේ ධානයන්ගෙන් සියල්ලන්ගෙන්ම අන්තිමට ඉවත් වෙන එක තමයි හොඳ කියලා මේවත් සකස් කරපු දේවක් කියලා. මේවා තේරුම් ගන්න මෙයා මේ තුන්වෙනියට සත්‍ය චතුරාර්ය සත්‍ය තුන්වෙනි සත්‍ය එයා දකින්න පටන් ගන්නවා. ඒ නිරෝධ සත්‍ය දකින්නවා. ඒ දකින්නකොට මෙයාගේ ප්‍රඥා අධිෂ්ඨානය කියන එක ඇති වෙනවා. මේ ප්‍රඥා අධිෂ්ඨානය අපි ඊයේත් සාකච්ඡාවේ කතා කළා ඔය ධාතු විභංග සූත්‍රයේ. ඒ ධාතු විභංග සූත්‍රයේ පෙන්නනවා මේ ධාතු තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. ඔය විදිහට මේ විඥාන ධාතු. එතකොට මේ ධාතු හයෙම මේ පුද්ගලයා බලනවා, අභ්‍යන්තර වශයෙන් බලනවා මේ ධාතු වල පඨවි ධාතු ඇතුලේ තියෙන මගේ කෙස් ලොම් දියදත් මස් සංහාර ඇටඇට මිදුළු මේ වගේ දේවල් තද ගතිය තියෙන දේවල් ලොකෝම පටවි ධාතු. බාහිරවත් පටවි ධාතු. එතකොට මෙයා මේ ප්‍රඥාවෙන් බලලා මෙයාගේ මනසෙන් මේක අයින් කරනවා. මේ පටවි ධාතු අභ්‍යන්තර ඒවා මගේ නෙමෙයි, බාහිර ඒවත් මගේ නෙමෙයි. ඒක උපමා කිරීමෙන් කෙනෙකුට අයින් කරන්න පුළුවන්. මේ විදිහට අයින් කරාම එතකොට ඒ පටවි ධාතුෙන් එයාගේ සිත පිරිසුදු කරනවා. ඊළඟට මේ පුද්ගලයා ආපෝ ධාතුවෙන් ඔය අපේ තියෙන පිත්තසෙම සැරව ලේ දහදිය මේද තෙල කඳුළු උරුම තෙල මේ ඔක්කොම මේවා සම්බන්ධයෙන් අයින් කරනවා මනසෙන් බාහිරව අභ්‍යන්තරව බලන මේ විදිහට සම්පූර්ණයෙන් අයින් කරගෙන ගියාම පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ඊළඟට ආකාශ ධාතු විඤ්ඤාණ ධාතු මේ සියලු ධාතුන්ගෙන් මෙයා ඉවත් කරගෙන ගිහිල්ලා යා අන්තිමට ඉහළම ඒ අටවිනි ධානයටත් දීලා යා කල්පනා කරනවා මේ ඔක්කොම සකස් කරන දේවල් මට බොහෝ කල් මෙතන ඉන්න පුළුවන් හැබැයි මේ ඔක්කොම සකස් කරන දේවල් කියලා තීරුම් අරගෙන ඒ පුද්ගලයා ඒකෙන් ඉවත් වෙනවා. ඒවෙන් ඉවත් වීමෙන් එයාගේ ඒ සමාධියෙන් ඇති වෙලා ඒ සමාධියන් අනුව යනිවනට යනවා. ඒකෝර දැන් මෙතෙන්දී මේ ප්‍රඥා දිස්ථානය පුරනකොට එයා ඒ වීර්ය සමාධිය ඒක පිරෙනවා. ඒ කියන්නේ දැන් එයා යම්කිසි දෙයක් අවබෝධ කරගත්තද ඒ අවබෝධ කරගත්තා වූ දේ එයා මුලා නොවි පවත්වනවා. අර තෙවිනි සම්මා ප්‍රදානයේදී එයා ඉපදිලා නැති කුසල් ඉපදවන්න උත්සාහ කරා අර ශ්‍රද්ධාව වෙනිදී දැන් එයා ඒක තේරුම් අරගෙන තමන්ගේ මනසින් එයා පවත්වනවා මුලා වෙන්නේ නැතුව. මේක නිසා මේ සප්ත බොජ්ජංගයේ කියන එක වැඩෙන්නට පටන් ගන්නවා. සප්ත බොජ්ජංගේ අපි දන්නවා ඔය සත් සම්බොජ්ජංගේ ඔය විදිහට ධම්ම විචේ මෙම් බොජ්ජංග හතම ගිහිල්ලා පස්සද්ධිය ඇති වෙලා පස්සද්ධියෙන් සමාධිය ඇති වෙලා ඒ සමාධියෙන් උපේක්ඛාව දක්වාම යන්නට පුළුවන්. එතකොට මේ උපේක්ඛාව දක්වාම ගියහම අපි දන්නවා මේ එක එක තත්ත්වයේදී එක එක සමාධියකින් ඒ පුද්ගලයා යම් යම් දේවල් වටහා ගැනීම කරගෙන ආවා. එතකොට උපේක්ඛාවේදී මේ පුද්ගලයාට පේනවා දැන් අවිද්‍යා නුසය කියන එක මේ උපේක්ඛා වේදනාව ඇතුළත තියෙනවා කියන එක. අපි දන්නවා සුඛ වේදනාවක රාගානුසය තියෙනවා. ඒ දුක වේදනාවක පටිඝානුසය තියෙනවා. අදුක්කම සුඛ වේදනාවක අවිද්‍යානුසය තියෙනවා කියලා. මේ අනුසය ධර්මයේ කියලා කියන්නේ මෙතන මෙයා දන්නවා දන්නේ නැතිකමක් තියෙනවා. මේකේ සමුදය, අස්තංගමේ, ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණයේ කියන පහ මේ පුද්ගලයා දන්නේ නැහැ මොකද. එතකොට මේකේ වැඩියෙන්ම මෙයා දන්නේ නැත්තේ මෙයා සමුදය කියන එක පේනවා. එයාට පේනවා මම භාවනා කරන්න ඉස්සෙල්ලා මට කාම විතක්යන් තිබුණා. දැන් මම ඒව පහ කළා. මම ගිහිල්ලා තියෙනවා මේ නෙක්ඛම්ම විතක්යට. අව්‍යාපාද විතක්යට. එතකොට මේ විදිහට මට මේක සකස් කරන්න පුළුවන් කියලා ඒ සමුදය ධර්මයේ යට පේනවා. හැබැයි මෙයා හරියටම දන්නේ නැති දේ තමයි මේ අස්තංගමේ කියන එක. අස්තංගමේ මේ පුද්ගලයා නොදන්නා බව තමන්ට තේරෙනවා. නමුත් ඔහුට යම් කිසි දෙයක් පැහැදිලි වෙනවා. මේක ඇත්තෙම කියනවා නම් මට පැහැදිලි කරලා දුන්නේ ඔය සාම්පති මහා බ්‍රහ්ම මහරහතන් වහන්සේ. ඒ එතෙන්දි ඒ පුද්ගලයාට හැඟීමක් තියෙනවා මේ මම මට මේකේ අස්තංග මේ සම්පූර්ණයෙන් නොපුණාට මේ විඥාණය කියන එකේ මැරෙන බව තේනවා. ඒ කියන්නේ ඔය විඥාන ආහාරයේ කෙළවරට තියෙන්නේ මරණය කියන එක. මරණය අපි කෙනෙක් මලා කියලා කියන්නේ මේ විඥානීය මැරීම තමයි මරණය කියන්නේ. එතකොට මෙයාට මේ උදාහරණ වශයෙන් පේනවා මේ තාත්තා මලා, අම්මා මලා, සීයා මලා. එතකොට මේ අය මැරීමෙන් මේ පුද්ගලයන්ගේ ඒ කියන්නේ එයාගේ විඥානීය මැරීමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. විඥානීය මරණය තේරුම් ගත්තාම මේ පුද්ගලයාට පේනවා එහෙමනම් මේක විඥානීය සකස් කරපු දෙයක්. විඥානීය අනිත්‍යභාවය එයාට පේනවා. දොර විඥානයේ අනිත්‍යභාවය යම් ආකාරයකට වැටහීමෙන් ඒ විඥානය සද්දයක් එනවා මේ චන්ද්‍රපාල කියන එක.
ඔව් චන්ද්‍රපාල මේ ඉතිරි ස්කයිප් නමින් සම්බන්ධ වෙච්ච කෙනා මයික් එක මියුට් කරගන්නවද?
මයික් එක ඇහෙන්නේ නැද්ද?
මයික් එක ඇහෙනවා. මයික් එක මියුට් කරගන්න පුළුවන්ද? එතකොට අපිට මේ මයික් එක මියුට් කරගත්තාම පස්සේ අමතර සද්ද එන්නේ නැහැ. මයික් එක මියුට් කරන්න පුළුවන් දන්නව නේද?
ඔව්
මියුට් කරගන්න. Thank you.
එතකොට අපිට පේනවා මේ විඥානීය කියන එක මැරෙනවා නම් මේ සංස්කාරය විසිනුයි මේ විඥානය හදලා තියෙන්නේ. කජ්ජනී සූත්‍රය අපි දන්නවා මේ සංකතං අபிසංකරොන්ති කියන්නේ මේ විඥානය සකස් කරපු දෙයක්. සංස්කාර ස්කන්ධය විසින් විඥානය සකස් කළා. විඥානය මැරෙනවා නම් මම කල්පනා කරනවා මේ මං හදන දේ කැඩෙනවා. මං හදන දේ නැති වෙනවා. ඒ කියන්නේ හරියට වඩු වාස් කෙනෙක් මේ පුටු මේස හැදුවාම ඒ මේස කැඩිලා යනවා. ඒ කැඩිලා යනවායි කියලා එයා දන්නවනම් එයාට ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා මේ සංස්කාරයන්ට සලකන ගතිය මේ සංස්කාරයන්ට ඒ චන්දරාගය කියන එක එහෙම එයාගේ අඩු වෙනවා. සංස්කාරයට චන්දරාගය අඩු වෙනකොට මේක ඇති වෙලා තියෙන්නේ මේ චේතනාවට මේ දෘෂ්ටි මමංකාරය පවත්තලා තමයි මේ සංස්කාරය ඇති වුනේ. එතකොට එයා ඒ චේතනාවට තියෙන චන්දරාගය අඩු වෙනවා. චේතනාවට චන්දරාගය අඩු වෙනකොට මේ චේතනාව හැදුනේ සංඥාව හේතු කොටගෙන. එතකොට සංඥාවට අපි ඒ කැමැත්ත කියන එක අගයක් දෙන එක ඒ වටිනාකම කියන එක යාගේ අඩු වෙනවා. දැන් මේ බඩු වාස්ත මේකේ තේරුමක් නැහැ මේවා බඩු හැදීමෙන්. ඒක නිසා එයා ඒක ලෑලි වලටද හදන ඇන වලටද ඒවට තියෙන ඇලීම් පවා යාගේ අඩු වෙනවා. දැන් මේ විදිහට මේ අඩු වෙනකොට අපි සංඥාවෙන් දැනගන්නේ වේදනාව. වේදනාව මේ සුඛයි දුකයි ආදී වශයෙන්. එතකොට මේ සංඥාව යාගේ අඩු වෙනකොට මේ පුද්ගලයාට මේ වේදනාව පිළිබඳව තියෙන අගය හැඟීම කියන දේ ඒ ඔක්කොම අඩු වෙනවා. එතකොට වේදනාවට අපි අගයක් දෙන්න නැත්නම් අපිට ඒ තණ්හාව කියන එක අඩු වෙනවා. තණ්හාව පවතින්නේ නැහැ. එතකොට දැන් මේ විදිහට පවත්නකොට මේ පුද්ගලයාට බොහෝ හොඳට මේ සමාධිය පවත් ගන්න පුළුවන්. මෙයාගේ කර්මයන් අඩු වෙලා තියෙන බොජ්ජංගෙලින් නිවන දක්වා ගමන් කරන්නත් පුළුවන්. මෙතෙන්දී මේ පුද්ගලයා මේ හේතු කොටගෙන මේ මුදිතා අප්‍රමාණයට යනවා. මේ මුදිතා අප්‍රමාණයේදී තියෙන්නේ මේ වෙනකොට මේ පුද්ගලයාට මාර්ග චිත්තය මාර්ග ඵලයන් සහිත දේවල් ගැන හැඟීම් තියෙනවා, ආબોධ තියෙනවා. මේ පුද්ගලයා කල්පනා කරනවා මේ අනිත් අයගේ මේ සකස් කරන්නා වූ මාර්ග චිත්ත මාර්ග ඵල වලින් ඒ අය ඉවත් නොවේවා කියලා එයාගේ කල්පනාවක් තියෙනවා. අන්න ඒක තමයි මුදිතා ප්‍රමාණය. අපි සාමාන්‍යයෙන් මේ අනිත් අයගේ දේවල් වලින් මේ ඒ අය අයින් නොවේවා කියන වාගේ මේක ඉහළ මේක තමයි මෙතන පවත්වන්නේ. ඒ අය සකස් කරන්නා වූ මාර්ගඵල මාර්ග චිත්තවලින් ඒ සැප සම්පත් කියන එකයි මෙතන පේන්නේ. Tamanට පේනවනේ ඉතින් ඒ මාර්ගඵල තියෙනවනම් ඒව තමයි ඉහළම දේවල් කෙනෙකුට ගන්න පුළුවන්. ඒ ඉහළම දේවල් වලින් ඒ අය ඉවත් නොවේවා කියලා ඒ අදිෂ්ඨානී ඒතන යාගේ අප්‍රමාණී මුදිතා ප්‍රමාණය පවත්වනවා. එතකොට මේ මුදිතා ප්‍රමාණය මේ පුද්ගලයා මේ ශුන්‍යතා මුඛයට ගමන් කරනවා. මොදිතාවෙන් තමයි යන්න පුළුවන්. ඉතින් මේ හත්වෙනි ධානයේ දක්වත් යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඒ ශුන්‍යතාවේ දක්වා එයා ගමන් කරනවා. ඉතින් ඒ අනුව තමයි එයාගේ නිර්වාණය කියන එක ඇති වෙන්නේ. එතකොට මේක තමයි මම අද තෝරගත්තේ ඒ සාකච්ඡාව හැටියට භාවිතා කරන්න. මම හිතන්නේ මේ කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දැන් ඒ ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන්.
මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් කියන එක ඇහෙනවද කියලා
මම ඇහෙනවා ඇහෙනවා.
දැන් අර විඥාන නිරෝධය ගැන කිව්වනේ, විඥාන නිරෝධය දකින්න හැටියක් ඒ අර බාධා වෙනකොට ඒක ටිකක් මගහැරුණා. යලිත් කර්මාකර ඒක පහදන්න පුළුවන් නම් තම පිං බුදු සරණයි.
විඥානයේ එතන නිරෝධය කියන එක තියෙන්නේ. දැන් ඒ පුද්ගලයාට පේනවා මේ විඥානීය කියන එක මැරෙනවයි කියන එක. දැන් අපි අස්තංගමයේ බලනවා විඥානයේ අපි දැන් උපේක්ඛා වේදනාව ගත්තාම උපේක්ඛා විඥානෙන් අපි දැනගන්නේ සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, අදුක්කම සුඛයි කියලා දන්නවා. ඒ අදුක්කම සුඛයි කියලා කෙනෙක්ගේ උපේක්ඛාව දන්නකොට මෙතන තියෙන්නේ අවිද්‍යානුසය කියන එක. ඒ අවිද්‍යානුසේ එයා සමුදය කියන එක අවබෝධයක් තියෙනවා. නමුත් මේ අස්තංගමිය නැතිවීම කියන එක අවබෝධය තමයි යාගේ නැතිකම තියෙන්නේ. ඒ කියන්නේ උපේක්ඛාවට උපේක්ඛා වීම තමයි මෙතන ඕන වෙන්නේ අන්තිමට. ඒ උපේක්ඛාව වෙන්නේ කොහොමද? මේ පුද්ගලයාට පේනවා මේ විඥාණය කොච්චර සකස් කරත් කොච්චර කාලයක් මම හොඳට පැවැත්තුවත් මේ විඥාණය කියන එක නැති වෙනවා. මැරෙනවායි කියලා එයාට සත්‍ය වශයෙන් එයා උදාහරණ හැටියට යාට බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් තාත්තා මැරෙනවා, අම්මා මැරෙනවා. එම් අපි මලා කියලා කියන්නේ විඥානීය මැරීමනේ. විඥානීය නැති වුනහම තමයි මේ මලා කියලා කියන්නේ. බඩට ගිය පොඩි දරුවෝ වගේ පවා විඥානීය ඉවත් වුණා නම් එතන ඒකෙන් ඒ මරණය කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි ওই නිදාන සූත්‍රයේම මහා නිදාන සූත්‍රයේ පෙන්නන්නේ. එතකොට මේ පුද්ගලයාට මේ විඥානීය නැතිවීම කියන එක අර උදාහරණ වලින් එයාට පේනවා මේ විදියයි කියන එක. එතකොට එයාට පේනවා මේ විඥානීය මෙහිම වෙනස් වෙනවා නම් මේක අනිත්‍ය කියන එක හැඟීම එයාට ඇති වෙනවා. ඒ විඥාණයට එයා අගයක් දෙන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ. අපි මේ විඥාණයට යම් කිසි චන්දරාගයක් තියෙනවාද අපේ ඔය ඉහළම தත්ත්වයට මනස ගියාට පස්සේ තියෙන රෝගයක් තමයි යෝක ඔය විඥාණයට අපේ ඇල්මක් තියෙනවා. ඒ විඥාණයට ඒ කියන්නේ පිරිසුදු වෙලා තියෙන්නේ නමුත් ඒකේ ඇල්මක් තියෙනවා. මේ විඥාණී ඇල්ම මේක මැරෙනවයි කියලා දන්නවනම් ඒකෙන් අපිට අයින් වෙන්න පුළුවන්. මොකද අර උපේක්ඛාව නිසා යට බොහෝ කාලයක් මේක පවත් ගන්න පුළුවන්. මෙයාට මේකේ මරණ භාවය කියන එක නැති වෙනවයි කියන එක යාට තේරෙන්නේ නැති තත්ත්වයට යාට යන්න පුළුවන්. දැන් මැරෙනවයි කියන එක යාට කල්පනා වෙනවනම් ඒක නිසා යාට පේනවා මේ විඥාණී අනිත්‍ය භාවය. ඒක පේනකොට එයා ඒකට අගය දෙන්නේ නැහැ. මේකට සලකන්නේ නැහැ. මොකද්ද සලකන්නේ නැත්තේ? හරියට මේ වඩු බාස් කෙනෙක් අර වඩුවක් පුටුවක් හැදුවාම ඒක කැඩිලා යනවනම්. ඒ කියන්නේ දැන් කෙනෙකුට පේනවා වඩු බාස් කෙනෙක් හදලා ඉතින් අවුරුද්දක් දෙකක් ඔබ තියනවා කියන්නේ. පස්සේ කාලෙක යාට පේනවා මේක කැඩිලා දිහිල්ලා කියලා. එහෙම නැත්නම් ඔය ඉංජිනේර කෙනෙක් ඔය බ්‍රිජ් එකක් හදනවා. මෙයාට පේනවා මේ බ්‍රිජ් එක කඩාගෙන වැටිලා. අන්න එහෙම වුණාම යාට ඔන්න පේනවා මේකේ தત્ත්වය මේකයි කියලා. මේක කොච්චර කාලක් මන් තියාගෙන ඉන්න පුළුවන් කියලා හිතුවට මේක කැඩෙනවායි කියනවා. හරි ඒක නිසා එයාට හදපු දෙය ගැන එයාගේ අගය අඩු වෙනවා. ඒ අගය අඩු වීමෙන් ඒ පුද්ගලයාට අර පේනවා මං එහෙනම් මේ කරන සංස්කාරෙන් ඇති පළක් නැහැ. මං බඩුගල් බාස් කල්පනා කරනවා හදන පුටු වලින් වැඩක් නැහැ. මේස හදලා වැඩක් නැහැ. ඉංජිනේරුව කල්පනා කරනවා මේ බ්‍රිජස් හදලා ඇති පළක් නැහැ. මේක කොච්චර කළත් මේක කැඩෙනවා. අන්න ඒ හැඟීම එයාට එනවා. ඒ හැඟීම ආවට පස්සේ ඒක නිසා එයා ඒක දැන් සංස්කාරයට දැන් මම වැඩිය සලකන්නේ නැහැ ඒක නිසා. මම සංස්කාරයට වැඩිය සලකන්නේ නැත්නම් ওই සංස්කාරයේ හැදුනේ චේතනාවෙන්. ඒ චේතනාවට අගය අඩු වෙනවා. ඒ කියන්නේ චේතනාවේ ඡන්ද රාගය බැහැලා යනවා. මෙතන ඇත්තෙම කියනවා නම් ওই සංස්කාරය කියලා අපි කිව්වේ සංඥා සංස්කාරය. දැන් අපි දන්නවා මේ සංස්කාර කිව්වහම මේ චිත්ත සංඥා වේදනා කියන තමයි චිත්ත සංස්කාර කියලා කියන්නේ. අපි සංස්කාරෝ තියෙනවානේ කාය සංස්කාර කියලා තියෙනවා. අපි හුස්ම ගන්න එක පිට කරන එක. වචී සංස්කාර කියලා කියනවා. විතක්ක විචාර. ඊළඟට මෙතන චිත්ත සංස්කාර. එතකොට සංඥා චේතනා. එතකොට මෙතන තියෙන්නේ සංඥා සංස්කාරය. සංඥා සංස්කාරයේ මම දැන් සලකන්නේ නැහැ. සංඥා සංස්කාරයට මම වටිනාකමක් දෙන්නේ නැතිකොට අර සංඥා වට මම සලකන්නේ නැති වෙනවා. ඒ කියන්නේ චේතනාවට මගේ චන්දරාගය මගේ අඩු වෙලා යනවා. චේතනාවට චන්දරාගය අඩු වෙනකොට මම මේක දැන් අල්ලගෙන ඉන්නේ නැහැ. හරියට දැන් වඩුවා අර වඩුවා එකතු කරනවනේ ලී જાති හොඳ ලී අරවා මේවා ඒවා එකතු කරන gati යාගේ අඩු වෙනවා. එතකොට දැන් මේ නිසා මෙයාට අර දැන් සංඥාවේ කියන එකට සලකීමකුත් නැහැ. සංඥාවෙන් චේතනාව වෙන්නේ. සංඥාවට සලකන්නේ නැහැ. දැන් අපි බලබල හිටියේ සංඥාව ගැන, කියන්නේ කොහොමද මේ විඥානයේ අනිත්‍යභාවය හේතු කොටගෙන කොහොමද දේවල් අඩු වෙගෙන යන්නේ කියලා, නිරෝධියට යන්නේ කියන එක. මෙතෙන්දී ඒ අඩුවීම සිද්ධ වෙන්නේ දැන් අපි සංඥාව වෙනකන් ආවා. ඒ සංඥාවට අපි සලකන්නේ නැති වෙනකොට, ඒ සංඥාවට අපි සලකන්නේ නැති නිසා, ඒතර වේදනාව සංඥාවෙන් දැනගන්නවා මේක සුඛයි දුකයි අදුක්කම සුඛයි කියලා. ඒ සංඥාවට පවතනා වූ අගය අඩු වීමෙන් අපි අර වේදනාවට කරන සැලකීම කියන එක අඩු වෙලා යනවා. දැන් මේක හරියට සුඛයි කියලා මම හිතනකොට තමයි මට මේක අල්ලගෙන යන්නේ. මේක සංඥාව හේතු කොටගෙන මට ওই දෘෂ්ටි නැති වෙලා දිගටම ප්‍රශ්නේ ඇති වෙන්නේ. මට හිතන්න සිතෙන්න වෙන්නේ ඒ සංඥාව නිසා. ඒ සංඥාවට මම වැඩි සලකන්නේ නැත්තම්, ඒ කියන්නේ දැන් මේ වඩු වාසුන්නේ අර ගේන ලෑලි කෑලි යන එයා එච්චරම සැලකිල්ලක් නැහැ. එන ටිකට ලෑලි කෑලි වලට, ඒකෙන් අනිත් අය කියන දේවල් වලට එයාගේ සැලකිල්ලක් නැහැ. අන්න ඒ නිසා මේ වේදනාවට එයා සලකන්නේ නැහැ. එයා වටිනාකමක් දෙන්නේ නැහැ. එතකොට ඒක තමයි මේ වේදනාවට සලකන්නේ නැතිකොට අර තණ්හාව කියන එක බැහැලා යනවා. තණ්හාව කියන එක අඩු වෙනවා. එතකොට මේ තණ්හා නිරෝධය මේ විදිහට එයාගේ සිද්ධ වෙනවා. අර තණ්හාව අඩු වීමෙන් එයාට පුළුවන්කම තියෙනවා, දැන් ශක්තියක් තියෙනවා මේවා මේ හදන දේවල් කැඩෙනවායි කියන තීරුම උඩ අර දෙයින් අපිට අයින් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක තමයි මේ සත්‍ය දියාපු ප්‍රශ්නේ. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඔබේ අර දුක්කම දැන් අපිට දුක්කම දැනගන්න විතරම ඒක පොඩ්ඩක් යනකොට
දැන් එතෙන්දි සිද්ධ වෙන්නේ ප්‍රථම ධානයේම තියෙනවනේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ. ඒ ධානයක් තියෙන්න ඕනි මේ විදිහට බැලුවාම. ධානයක් කියන්නේ මෛත්‍රී අප්‍රමාණ හිම නැත්තම් අර ගුණයන් කිනියෝ වඩන්න පුළුවන්කම තියෙන්න ඕනි. දැන් මෛත්‍රී අප්‍රමාණයට අපි යනකොට උත්සාහ කරනකොට අපිට තියෙනවනේ ගොඩාක් වැඩෙන ගුණයන්. දැන් තමන්ගේ තියෙන මේ මක්කය පලාසය ඒ වාගේ තියෙන දේවල් කෙනෙක්ගේ බැහැලා යනවා. ඒ වගේ දේවල් අඩු වෙනවා එහෙම නැtei කියලා ඒ වගේ හැඟීම් එයාට ඇති වෙනවා නම් දෘෂ්ටි නැති වෙනවා නම් ඒ අනුව එයාට පුළුවන්කම තියෙනවා ඒ සුඛපටිපදා දන්දා විඤ්ඤාව දිගේ ගමන් කරන්න. එතකොට මෙතන ධානය කියන එක අවශ්‍ය වෙනවා මේ කියන්න. ධානය නැතුව යනවනම් ඒ කියන්නේ තමන්ට ඒ ධර්මයන් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා මේ සුඛපටිපදා කි දම්දා විඤ්ඤාවේදී තියෙනවා අරිය විහාරේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මාර්ගඵල නැති වුණත් මාර්ග චිත්තයන් නැති වුණත් මෙයාට පුළුවන්කම තියෙනවා මේ දේවල් මෙනෙහි කරන්න. අපි හිතමු චතුරාර්ය සත්‍යයේ මෙනෙහි කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්නවා. ඒතොර සම්මා දිට්ඨිය ඇති කරනකොට ඔය ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ දේවල් ඇති කරනකොට මේ අරිය විහාරේ කොටස් තමයි මේ වැඩෙන්නේ. ඒතොර අරිය විහාරයට අයිති වෙනවා ඔය සම්මා දිට්ඨිය කියන එක. ඒතොර එන්නේ එහිම කැලක්වත් ඒ සරින් සරේවත් Tamanට ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය දීර්ඝ වශයෙන් පවත්වන්න බැරි වුණත් මේ පුද්ගලයාට ඒ භාවනාවට භාවිතා කිරීමේදී මතක ඇති ওই මහා චත්තාරික සූත්‍රයේ තියෙනවනේ අරිය චිත්තස්ස අනාසෝ චිත්තස්ස අරිය මග්ගං සමංගිනෝ අරිය මග්ගං භාවිතෝ ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියං ප්‍රඥා බලං ධම්මවිචේ සම්බොජ්ජංග සම්මා දිට්ඨිය කියලා තථාගතයන් වහන්සේ ওই සම්මා දිට්ඨිය ආර්ය වූ සම්මා දිට්ඨිය පැහැදිලි කරනවා. එතකොට ඒ කියන්නේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයාගේ ඒ වෙලාවේ තියෙනවද මේක මීට දුකයි, මේකේ දුක්ඛ සමුදය මේ ආකාරයයි, මේ දුක්ඛ නිරෝධය මේ ආකාරයයි, නිරෝධගාමී ප්‍රතිපදාව මේ ආකාරයයි කියලා යම් වූ ආකාරයකට හැඟීමක්වත් තියෙනවා නම් එයාට පුළුවන් වෙනවා ඒක යන්න. ඒ කියන්නේ අරියට මගේ යන පුද්ගලයාට මේ සුඛපටිපදා දන්දා විඤ්ඤාවේ යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ ධානයන් මේ විදිහට නැති වුණත් ඒ නැtei කියන එක මම හරියටම පිළිගන්නේ නැහැ. මොකද පොඩි මොහොතකට හරි මේ පුද්ගලයාට ඕවා ඇති වෙන්න පුළුවන්. එයා හරියට කරනවා නම් කරන්නේ නැත්තම් විතරයි මේක එකක්වත් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ පළවෙනි එක සිද්ධ වෙන්නේත් නැහැ. මේ දෙවෙනි තුන්වෙනි පාර යන්නේත් නැහැ. අනිත් අතට ගත්තාම මේ පුද්ගලයන්ගේ වඩන ලද්දා වූ යම් වූ ගුණයන් තියෙනවා. ඒ කියන්නේ කලින් කරපු භාවනාවන්, කලින් කරන ලද වඩන ලද ඉන්ද්‍රියන් මේ වගේ දේවල් තියෙනවා. ඒ ධර්මයන් තමන් භාගයක් දොර කරගෙන යනකොට සමහර විට ඒක දිගේම යන්නේ නැතුව මේ ප්‍රතිපදාවට තමන් එන්නත් පුළුවන්. මොකද ඒ තමන්ගේ ඉන්ද්‍රියන්ගේ තියෙන ගුණයන් නිසා කෙනෙක් මේක දිගේ යන්න පුළුවන්. ඒතකොට කොහොම හරි මේ ප්‍රතිපදා හතරෙන් ඉන්නවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි කෙනෙකුට තමන් පුරුදු කරගෙන යනවා කියලා පුරුදු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ සතිපට්ඨානෙ මම වඩනවා කියලා කෙනෙක් භාවිතා කරනවා නම් මේ සතිපට්ඨානෙ දිගේ යෑම නිසාම ඒ කියන්නේ අපි තුන් පළවෙනි සතිපට්ඨානෙ ආනාපාන සතිය වෙන්න පුළුවන්. කායගත සතිය වෙන්න පුළුවන්. මේව භාවිතා කිරීමෙන් එයා ওই දෙවෙනි එකට යනවා. දෙවෙනි එකෙන් ඊළඟට තුන්වෙනි එකට යනවා. ඒතකොට මේ වගේ සම්බන්ධතාවයන් තියෙනවා. මේ සතිපට්ඨානෙ හේතු කොටගෙන සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒක නිසා හරියටම කියන්න බෑ මෙතන මේකම විතරක් කරන්නේ කියලා. මේ ප්‍රතිපදා හතරේ කොහොම හරි තමන් ඉන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට බොජ්ජංගයේ කියන එක අනිවාර්යයෙන්ම වැඩි යුතුය කියන එක කල්පනා කරන්න ඒක කොහොම හරි තමන් ඇතුල් කරගන්න වෙනවා මේ විදිහට භාවනා කිරීමේ. එතකොට හරි හොඳටම කරන්න පුළුවන් ක්‍රමය තමයි තමන් හරියට පළවෙනි ප්‍රතිපදාව හොඳට වඩලා ඒ තමන් බොහෝ විදිහට මෛත්‍රී අප්‍රමාණය අපේතුම් කරණීය මෙත් සූත්‍රය තමන් භාවිතා කළා කියලා. ඒ කරණීය මෙත් සූත්‍රය භාවිතා කළා ඒ සමාධිය ඇති වුණාද? අන්න ඊට පස්සේ තමන්ට ඕනම් පුළුවන් ඒක තවත් දියුණු කරලා ওই කරුණා අප්‍රමාණී වගේ ගිහිලා ඒ කියන්නේ දෙවිනි ප්‍රතිපදාවත් ගිහිලා තුන්වෙනි ප්‍රතිපදාවට එන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ මට පෙන්වලා දීලා තියෙන්නේ ওই පළවෙනි ප්‍රතිපදාවයි තුන්වෙනි ප්‍රතිපදාවයි භාවිතා කරන්න ඕනේ. උගන්වන කොටත් ඒ විදිහයි. ඊළඟට 2යි 3යි ආයි භාවිතා කරන්න ඕනේ. ඒ හැම එකක් එක්කම තුන්වෙනි එක භාවිතා කරන්න ඕනේ. මේ තුන්වෙනි එක භාවිතා කිරීමෙන් තමයි ඒ කියන්නේ අපේ දෘෂ්ටිය කැපෙන්නේ. අපි දැන්
සමාවෙදායි අච්චල් ඒ ප්‍රතිපදා ක්‍රමය ගැන 1යි 3යි
පළවෙනි එක තමයි දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව. මේක භාවිතා කරන පුද්ගලයා සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරන්න ඕනේ. ඊළඟට අපි හිතමු දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාව භාවිතා කරනවා නම් එයා සුඛ ඒකත් එක්ක ඊළඟට සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරන්න ඕනේ. මේකේ වැදගත්කම තියෙන්නේ මේ සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවෙන් තමයි අපේ දෘෂ්ටි ටික කැපෙන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම කබලිකාර ආහාරය දැන් මේ මේකෙන් සිද්ධ වෙන්නේ අපි මේ ගමන් කරන පාරේ කබලි අපි හුඟාක් වෙලාවට කබලිකාර ආහාරය හේතු කොටගෙන අපි ඔන්නේ පළවෙනි පාරේ ගමන් කරනවා. අසුබේ සුබයි කියාගෙන කාම උපාදානෙම ඔය විදිහට යනවා. දැන් මම මේක කපාගෙන ගියාට මොකද මට යම්කිසි සෝමනස්ස සහගත සිතුවිල්ලක් එනකොට මං ලස් කණ්ඩ කැමති හොඳ ලස්සන කෑමක් දැක්කහම මම අරකින් අර කල්පනා කරාට මේක ජරාව මේක මේ මේ ආහාරේ පටිකුලතාව සංඥාව තියාගෙන හිමම කලින් වැඩුව තිබුණත් මගේ අර මගේ දෘෂ්ටි අනුසය තියෙනවානේ කලින් ඕක භාවිතා කිරීමෙන් මට වෙච්ච දේ. ඒ දැන් දෘෂ්ටිය විසින් මට කියනවා අන්න අර කෑම අර ඔයා ඉදා කාපු කෑම අන්න හොඳ කෑම රස කෑම අන්න එහෙම කිරීමක් තියෙනවා. ඒක නිසා මට අර ආරම්මණය ගැන සිතන්න සිතෙනවා. ඒ සිතන්න සිතන එක නවත්ත ගන්න නම් මේ සුඛපටි වේදා දන්දා විඤ්ඤාවේ ගමන් කරන්න ඕනේ. මේක අනත්තා කියන පැත්තට තමයි එතනින් ගමන් කරනවා. ඒ කියන්නේ මේක නිත්‍ය නැති දෙයක්, මේක කැඩෙන දෙයක්, මිදෙන දෙයක්, මේක මගේ කියලා ගන්න එකේ තේරුමක් නැහැ කියන හැඟීම නැතිවීමෙන් තමයි අරක දෙය ගැන සිතන එක නැති වෙන්නේ මේ පුද්ගලයාගේ. දැන් ඔබ හොඳට පැහැදිලි වෙනවා ওই අපි අකමැති දේවල් තියෙනවානේ. අකමැති දේවල් ගැන හිතන්න ගත්තාම අපි අකමැති මේ ද්වේෂයක් එහෙම ඇති වෙලා තියෙනවා. ඒ වුණත් අනේ මේ මිනිස්සයා දුකයි කියලා තේරෙනවා. මෙයාට මේකෙන් අයින් වෙන්න ඕනේ. හැබැයි මේ සිතුවිලිුම් මෙයාට නැවත නැවතත් එනවා. මේ නැවත නැවතත් එන්නේ අපිට හිතන්න සිතෙන්නේ අන්න අර දෘෂ්ටිය කියන එක නැතිකම. දෘෂ්ටිය නිසායි මේක සිද්ධ වෙන්නේ. ඒ දෘෂ්ටිය නැති කරොතින් අපිට මේක හිතන්න වෙන්නේ නැහැ. මේක හරි ලස්සන කෑල්ලක් ඒ රහතන් වහන්සේ මට කියලා දුන්නේ. ඒ තුන්වෙනි ප්‍රතිපදාවේ ගමන් කිරීමේ තියෙන ලොකුම වටිනාකම තමයි ඒක. ඒ සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණ ගමන් කිරීමෙන් මේ පුද්ගලයාගේ මේ දෘෂ්ටීන් කියන එක කැපෙනවා. බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්වුවේ ඒක සබ්බාසරව සූත්‍රය ගන්න මුලින්ම දිට්ඨිය ගැන කතා කළේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න සම්මා දිට්ඨිය ගැන කතා කරේ. මොකද මේක කපන්නේ නැතුව අපිට හරි අමාරුයි අනිත් ඒවා කපන්න. මොකද තමන් කැමති වුණත් බොහොම දත්මිටි කාගෙන ඉවසුවා වුණත් අද දෘෂ්ටිය විසින් පෙන්නනවා මේක ඔයා කලින් ගත්ත දේ මෙන්න හොඳ දේ මෙන්න මෙහෙමයි කියලා. ඒක නිසා මෙයා කඩාගෙන බිඳගෙන අරකට එක්ක යනවා. ඒක නිසා තමයි ඒ සුඛපටිවදා දන්දා විඤ්ඤාව භාවිතා කරන්න ඕනේ. ওই අනිත් ප්‍රතිපදාවල් කොයි එක භාවිතා කළත් ඒකත් එක්ක මේක මික්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකක් ඉවර වෙලා මම මේක හරහා යනවා. එතකොට තමන්ගේ මනසෙන් යැවෙන්නේ නැත්නම් මම පුරුද්දක් හැටියට මේක කළ යුතු නිසා කරන්න මම පටන් ගන්නවා. ඒ කිරීමෙන් ඒ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. දවස් 3යි 4යි
ඩාක් වශයෙන් මානසිකාර කරනවා කියලා ඒ කියන්නේ මේ සකස් කරපු දේවල් සංකත දේවල් වශයෙන් මේ සම්මතනය කරනවා කියලා. එතකොට ඒ වෙලාවේ බොජ්ජංග වැඩෙනවද ඊට පස්සේ පිළිවෙලින් බොජ්ජංග මේ වඩනවද කියලා පොඩ්ඩක් අන්න එතන පැහැදිලි කරන්න.
ධාතු වශයෙන් අපි බලනවා නම් අපි ධාතු වශයෙන් අපි අයින් කරන්න පටන් ගන්නවානේ. මේක පටවි ධාතුව, මේක මගේ නෙමෙයි ආදී වශයෙන් කෙනෙක් අයින් කරන්න පටන් ගන්නවා. මේක අයින් කරන්න පටන් ගත්තම දැන් උතනින්දි බලන්න ධාතු වශයෙන් බැලුවහම අපි මේ කතා කරන්නේ කබලිකාර ආහාරයමයි. එතෙන්දි කියන්නේත් අපි කබලිකාර ආහාරය. මොකද්ද තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියදත් මස් සම්නහර ඇට ඇට මිදුළු වකුගඩුව හෘදය මාව දලුඹ සිවිය ඇලදිව පෙනහැල්ල අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර කියලා මේ තදගතිය තියෙන කොටස් ගැන කතා කරනවා. මේක පටවි ධාතුවයි කියලා බලන්නේ කියලා. එතකොට මෙතෙන්දිත් මේ දෙතිස් කුණු ප්‍රේම කොටස් ටික තමයි මේ පෙන්වන්නේ මේ ශරීරයේ හැදිලා තියෙන. ඊළඟට පිත්ත සෙම සරව කියලා ගත්තාම එතනත් ඒ දෙතිස් කුණු ප්‍රේම කොටස් ටික තමයි මේ භාවිතා කරන්නේ. එතකොට මේ කොටස් වලින් තමන්ගේ මනස අයින් කරනවා කියන්නේ මේ කබලිකාර ආහාරයේ අසුභ ස්වභාවයේ තීරුම් අරගෙන අපි ඒකෙන් අපි අයින් වෙන්න තංක තමයි මේ කරන්නේ. එතකොට මේ විදිහට මේ ධාතු වලින් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා මේක අයින් කරන්න ගත්තාම මේ පුද්ගලයා තුළ බොජ්ජංගයන් කියනවා වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥා දිෂ්ඨානියම වැඩෙන්න ගන්නවා. ප්‍රඥා දිස්ථානියට තමයි අපි ඉතින් දියන්නේ. මේක දැන් අපි ප්‍රඥාවේ පමා වෙන්නේවත් නැහැ, මේක අයින් කරගන්න පමා වෙන්නේවත් නැති තත්ත්වයට යනවනම් ඔන්න ප්‍රඥා දිස්ථානිය ওই විදිහට වැඩිලා දැන් මෙයා මේක මුලා වෙන්නේ නැතුව පවත්වනවා. මුලා වෙන්නේ නැතුව පවත්වනකොට ඒක හේතු කොටගෙන තමයි මේ විරිය බොජ්ජංගයේ කියන මේ ඒක නිසා තමයි මේ බොජ්ජංගයේ කියන එක ඇති වෙන්නේ. ඒකට බොජ්ජංගය තමන්ට වැඩෙනවා අර ක්‍රමයේ භාවිතා කිරීම. අලුතෙන් මම වඩන්න අවශ්‍ය නැහැ. ඒක වඩාගෙන යනකොට අපි තුම යම් කිසි තත්යකට ආවයි කියලා දැන් මෙතන ධම්මවිචේ හේතු කොටගෙන මගේ බොජ්ජංගයේ මෙතන ඇති වුණායි කියලා. ඒ ධම්මවිචේදී දැන් මම තව තවත් වීර්ය කරනවා. දැන් වීර්ය පදනම් වෙලානේ මෙතන බොජ්ජංගයට ආවේ. දැන් මේ පුද්ගලයා තව තවත් මේ වීර්ය කරනවා මේවා අයින් කරන්න මනසෙන්. මේවා අයින් කරන්න පටන් ගත්තාම ඉතින් ඒක නිසා එයාට මේ ප්‍රීතිය කියන එක ඇති වෙනවා. ඉතින් මේ ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඒක තමයි මේ ධර්ම නියාමය. ප්‍රීතිය ඇති වෙච්ච මිනිස්යාගේ පස්සද්ධිය කියන එක ඇති වෙනවා. පස්සද්ධිය ඇති වුණාම ආපහු ධර්ම නියාමයක් තියෙනවා. ඒ පස්සද්ධිය තියෙනවා නම් එයාගේ මනස එකඟ වෙනවා කියලා. එයාගේ සුඛය තියෙනවා මේ ප්‍රීතිය සහිතව ආවා. ඒකට ඒ නිසා එයාගේ මනස එකඟ වෙනවා. මේ මනස එකඟ වුණාම ඒ පුද්ගලයා ඔය සමාධිය කරා ගමන් කරනවා. මේ සමාධියේදී ඔන්න උතනෙත තමයි පොඩ්ඩක් Tamanට කළ යුතු දෙයක් තියෙන්නේ. මේ සමාධියට ආවහන් පස්සේ මේ සමාධියට අපි ඇලෙන ගතියක් තියෙනවා. සමාධියට ඇලෙනවා කියලා කියන්නේ ඕකට ඔය පිටකෝපදේශයෙන් පෙන්නනවා ඔය තුන්වෙනි ධානයේදී තියෙන ප්‍රශ්නය තමයි ඒකෙදී අපි ඕක ආස්වාදයක් හැටියට ගන්නවා. ඒකේ ආස්වාදයක් තියෙනවානේ. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරානේ ඔය මේ වේදනාවේ ආස්වාදය පෙන්වනකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මෙන්න මෙහෙම කෙනෙක් ධානයට යනවා. ඒ ධානයට ගිහිල්ලා මේ පුද්ගලයා කාටවත් හිතන් කරදරයක් කරන්න, තමන්ටත් හානියක් කරන්නේ නැත්නම් අනිත්යටත් හානියක් කරන්නේ නැත්නම් ඒක තමයි කියනවා හිතන් නැත්නම් ඒක තමයි කියනවා ඉහළම ආස්වාදය මේ වේදනාවේ තියෙන. එතකොට දැන් මේකේ ආස්වාදය සත්‍ය වශයෙන්ම තමන්ට තේරෙන නිසා මේ පුද්ගලයා මේකේ ඇලෙන භාවයක් තියෙන්නට පුළුවන්. හැබැයි මෙතන වැරදීමක් වෙලා තියෙනවා. වැරදීම මොකද්ද? මේ තමන් නොදන්නා බවක් තියෙනවා. මේක දැන් ලෝකේ පවතින්නේ සත්‍ය වශයෙන්ම දුක නම්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් අර පළවෙනි මාර්ගයේම ආවණියට මේක දුක්ඛයි කියන එක. ලෝකේ තියෙන දුක නම් මට මේ මම මේ සුඛයි කියලා මේ මොහොතේ කියන්නේ මොකද්ද? ලෝකේ පවතින්නේ දුක නම්, සත්‍ය වශයෙන්ම නිත්‍ය වශයෙන්ම පවතින දුක නම් දැන් මම මේ වෙලාවේ සුඛයි කියලා මම මොකද්ද කියන්නේ? මෙතෙන්දි මට වැටහෙනවා මේ මම මේ සුඛයි කියලා කියන්නේ తాවකාලිකව අර දුක නැතිවීම කියන එකයි කියන්නේ. දුකේ නැතිවීම පෙරලීම තමයි සුඛය කියන්නේ. ඒතකොට తాවකාලිකව දුක නැතිවීම සුඛයි කියන එක මට අවබෝධය තියෙනවා නම් මට පේනවා එහෙමනම් මේ දුක දැන් ඊළඟ මොහොතේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක වැටේ. දැන් මේක පිරිහේ කියන එක හැඟීම තියෙනවා. මෙන්න මේ හැඟීම භාවිතා කිරීමෙන් මේ සංඥාවෙන් තමයි මෙයා අර ඒ අර ඒ ඇතිවෙච්චා වූ සුඛ වේදනාවට මධ්‍යස්තව බලනවා. ඒ මධ්‍යස්තව බැලීමෙන් මේ පුද්ගලයා අර ඒ අනිත්‍යභාවය නිසා මේ පුද්ගලයා අර හතරවෙනි ධානයට යන උපේක්ඛාවට කියන එක. එතකොට පේනවද මේ විදිහට මේ කොටසක් වඩාගෙන ගියාම ඒකෙම පාර තියෙනවා ඊළඟ එකට. එතකොට බොජ්ජංගේ එක කොටසක් වැඩුණාද ඒකෙන් ඉතුරු එකක් එකකට සම්බන්ධ නිසා ඒක දිගේ යනවා. ඉතින් ඒක කාලයක් යනවා. කෙනෙකුට දැන් ප්‍රීතිය කෙනෙක් ඇති වුණාට පස්සේ එකපාරටම සුඛය වෙන්නේ නැහැ. ඒක කාලයක් යනවා. ඒ කියන්නේ ප්‍රීතියෙන් අයින් වෙලා සුඛය පවත්තන්න. මොකද මෙයාට තේරිලා මේකේ කරදරේ මොකද්ද කියන එක. තමන්ගේ මන ඇඟ හිතම් වෙහෙසටපත් වෙනවනේ ප්‍රීතිය දලනකොට. එතකොට දැන් ඒක අයින් කරගන්න කැමති වෙලා තමයි එයා සුඛයට යන්නේ. ඊළඟට සුඛයේදී බොහෝම සැපට ඉන්න කැමැත්තක් තියෙනවා. ඒකෙත් අර ආදීනවේ තේරුම් අරගෙන තමයි මේ පුද්ගලයා උපේක්ඛාවට යන්නේ. ඒකට මේ බොජ්ජංගයේ තියෙනවා ඒ ගතිය තමන්ගේ වඩනවා නම් වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර දුකයි කියන එක මනසේ තියෙනවා නම් අමතක නොවන ආරින් පවතිනවා නම් මේ සියල්ලම වැඩෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය හොඳට වඩන්නේ කියන්නේ. දුක්ඛ සත්‍ය වැඩුවාම මේ ඉතුරු ටික ඒක හේතුවෙන්ම වැඩිගෙන යනවා. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
සන්නයි සත්‍යාලි මේ අර රූපේ සංගයස්තංග මේ බලනකොට අපි ආහාර හතර හරහා ගිහිල්ලා දැන් ලලිත ඉස්සෙල්ලා විස්තර කරපු විදිහට පුළුවන් ද අපිට ඒක සම්බන්ධ කරගන්න අර මරණයට මේ රූපයක් කැඩිලා යනවා. ඒකට ඒ මරණය මේක රූපේ සකස් කරපු දෙයක් කියලා අරගෙන ඒ හරහා ඒ විදිහම ලැබෙන විහිල්ල සංස්කාරය කියන්නේ ඒතර සංස්කාර ප්‍රතිපදිත වැඩන්නේ නැහැ චේතනාව ඒකක් එහෙම එහෙම දින් තණ්හා වඩු කරන පැත්ත බලන්න පුළුවන් ළඟ මට පොඩ්ඩක් විස්තර කරන්න බලන්න.
ඔව් දැන් මෙතෙන්දී ඔය සමුදයස්තංගමේ කිව්වේ අපි මෙතෙන්දී බලනවා මේ ආහාර හතරේ නිසා ආහාර සමුදයෙන් මේ දුක්ඛ සමුදය සිද්ධ වෙනවා කියන එක. ආහාර සමුදයෙන් දුක්ඛ සමුදය සිද්ධ වෙනකොට කබලිකාර ආහාරය නිසා අපිට ජාතිය කියන එක ඇති වෙනවා. අපි දන්නවා කබලිකාර ආහාරය නිසා අපිට දුක්ඛය ඇති වෙනවා. කබලිකාර ආහාරය නිසා උපායාසය ඇති වෙනවා කියලා අපි දන්නවා. දැන් ජාතිය ඇති වුනහම ජාතිය හේතු කොටගෙන අපිට ජරාව ඇති වෙනවා. ජාතිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා ජරාවටපත් වෙනවා. ජරාව හේතු කොටගෙන මේ පුද්ගලයාට ව්‍යාධිය කියන එක ඇති වෙනවා. ව්‍යාධිය තියෙනවා නම් මේ පුද්ගලයා මරණය කියන එකපත් වෙනවා. මේ ව්‍යාධිය ඉතින් ඉවරයක් කරගන්න බැරුව ඒක අපිට හැමදාම ව්‍යාධිය තමයි තියෙන්නේ. හැබැයි ව්‍යාධිය තියෙනවායි කියලා දන්නේ නැතිකමයි තියෙන්නේ. එතකොට දැන් මේ ව්‍යාධිය මරණයට කියන එකපත් වෙනවා කියන කෙනෙක් දන්නවා. එතකොට මේ මරණය කියන එක මේ විදිහට දැක්කනම් ඒ කියන්නේ මේ පුද්ගලයාට පේනවා එහෙමනම් මං කොයි පැත්තෙන් ගියාද? කබලිකාර ආහාරයේ මට ස්පර්ශ වෙලා ස්පර්ශයෙන් මට සංඥා ඇති වේදනා ඇති වෙලා වේදනාව සංඥාවෙන් දැනගෙන මනෝ සංචේතනාවෙන් හදන්නා වූ සංස්කාරයෙන් විඥානයේ හැදුවද මම මේකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මට ජාති ජරා ව්‍යාධි මරණය. එතකොට මට ආයිත් පේනවා මේ එහෙමනම් මෙතන මරණය කියන එක මට කොයිම බැලුවත් මේක සිද්ධ වෙනවායි කියලා. ඉතින් මේ ක්‍රමයට මේ පැත්තෙන් එන්න පුළුවන් මේ විදිහට සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. පැහැදිලි දෙය පිළිතුර?
පැහැදිලි නැහැ. ඒ කියන්නේ හරහට ගිහිල්ලා අපි ඒ කියන්නේ ජාති ජරාවිය මන්න පැත්තෙන් ගියත් ඒකමයි අන්තිමට ඒ කියන්නේ කොමින් හරි මේක සංස්කරණය කරපු දෙයක් කියන එක තමයි පැහැදිලිව වැටහෙන්නේ.
අවබෝධ වෙනවා. ආ ඒක තමයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
මම චන්දපාල.
ඔව්.
මම නම් සාමාන්‍යයෙන් මේක මට තේරෙන්නේ දේවල් කතා කරන දේවල් මට ටිකක් ඇඩ්වාන්ස් වැඩි. නමුත් මම දැනගන්න කැමති මේ බුද්ධාගමේ හැටියට අපි දුක ආර්ය සත්‍යයක් හැටියට කොහොමද අපි ඒක අවබෝධ කරගන්න
කියන්නේ. ඔව් දුක ආර්ය දුක ආර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරන්න ඕනේ. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමාච භික්කවේ සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? එතෙන්දී පෙන්නනවා මේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං කියලා. එතකොට අපි බලනවා මේ කතමාච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද මේ දුක්ඛ ආර්ය සත්‍යය? දොර දුක්ඛ ආර්ය සත්‍ය කෙනෙක් මතක තියා ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛ, අප්‍රී සම්පයෝගෝ දුක්ඛ, ප්‍රීහි විප්පයෝගෝ දුක්ඛ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ කියලා මේ දුක්ඛයේ විස්තරය පුළුවන් නම් පාලි භාෂාවෙන්ම කොහොම හරි මතක තියාගන්න උත්සාහ කරන්න. ඒක ඒ තරම් ලස්සනයි පාලි භාෂාවෙන් ඒක ගියහම හොඳට තමන්ගේ මන භාවනාවට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මේ පුද්ගලයා බලනවා මේ ජාතිය කියන එක දුකයි කියනවා. මේ ජාතිය දුකයි කියලා කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛ කිව්වහම බුදුහාමුදුරේ දේශනා කරනවා එක් තැන අපි ඉපදෙනවා. අපි ඉපදෙනවා අපායේ ඉපදෙනවා. ඊළඟට තිරිසන් ලෝකේ ඉපදිනවා, പ്രേත ලෝකේ ඉපදිනවා, මනුස්ස ලෝකේ ඉපදිනවා, දිව්‍ය ලෝකේ ඉපදිනවා, බ්‍රහ්ම ලෝකේ ඉපදිනවා. මේව තමයි අපි බලන්නේ ඉපදින තැන් කියලා. එතකොට දැන් අපිට පේනවා මේ ඉපදීම් වලින් ගත්තාම අපි එක එක ඉපදීම් අරගෙන බලන්න පටන් ගන්නවා. මේ ජාතිය කියන එක මම ඉපදුනේ බැරි වෙලාවත් අපායේ කොයිතරම් දුක්ඛයක් තියෙනවද කියන එක කල්පනා කරන්න ඕනේ. මේක කල්පනා කරන්න ධර්ම දැනීම තියෙන්නට ඕනේ. ධර්ම දැනීමෙන් තමයි ඒ කියන්නේ ওই බාලපඬිතු සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් කියවලා තියෙනවා නම් කෙනෙකුට පේනවා කොයි තරමක් දුක්ඛයක් තියෙනවද කියලා. අපායේ හරිය දඬුවම් තියෙනවා. මහ විශාල දඬුවම් තියෙනවා. මම දැකලා තියෙනවා. මට කියන්න පුළුවන්. ඒ ඒ විශාල වශයෙන් ඒක දැන් උඩ ඒ තට්ටු කාමර තුනක වාගේ තට්ටු තුනක වාගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒකේ උඩ තට්ටුවේ මේ මිනිස්සුන්ව නංවලා තිනවා මේ මහා ගින්දර සහිතව මේ යකඩ පටි දෙකක් වාගේ තියෙන තැනක ඒ පුද්ගලයා ඒක උඩ ඉන්න දඟලනවා මේ රත් වෙච්ච එකේ. මොකද එයා දන්නවා මේ පටි දෙක ටිකකින් ඈත් වෙනවා මැෂින් එකකින්. ඒ ඈත් වුණාන් පස්සේ එයා වැටෙන මහා ගිනි ගොඩකට. ඒ ගිනි ගොඩට වැටලා එයා පිච්චෙනවා. ඒ බව දැනගෙන තමයි එයා පුළුවන් තරම් ඒ උඩ ඉන්න හදන්නේ. එයාට ඉන්න බෑ මේක ඒ මැෂින් එකකින් ඒක ඈත් වෙන්න පටන් ගත්තාම මේ පුද්ගලයා ඒකට වැටෙනවා. වැටුනහම එයා පිච්චෙනවා. ඒ ටිකක් පිච්චුනහම තමයි ඊළඟ දොර ඇරෙන්නේ පල්ලහැකට වැටෙන්නේ. ඒකෙදි හුලම් පිඹිනවා මහා විශාල හුලඟක් පිඹිනවා. ඒ හුලඟ වැදුනහම එයා හොඳට ඇවිදිලා යනවා. ඊළඟට එයා වැටෙනවා පල්ලහැ. එතන තියෙන්නේ මේ ඇසිඩ් වාගේ දෙයක්. එතකොට මේ සත්‍ය මේ වාගේ පිච්චිලා මැරෙන දේවල් තියෙනවා. ඔයාගේ ඉතින් විස්තර කරන්න පුළුවන් විශාල වශයෙන්. එතකොට මේ වාගේ බාලපණ්ඩිත සූත්‍රය එහෙම බලන්න ඒකේ පෙන්නනවා තථාගතයන් වහන්සේ විස්තර කළා මේක අපාය සත්‍ය වශයෙන්ම තියෙනවා මේ පෘථුවේ තියෙන දෙයක් නෙමෙයි. වෙනම ලෝකයක් තියෙනවා මේකට. ඒ ලෝකයේ ওই විදිහට ඒ සත්‍යයන්ගේ පිච්චීම කියන එක සිද්ධ වෙනවා. විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ගිනි ගන්න කොටට තමන් ගිනි ගන්න තැන් වලට පුද්ගලයන් ඉපදෙන ගතිය තියෙනවා. එතකොට මේ වගේ මේ අපාය කියන එක මේ වගේ විශාල දුක්ඛයක් කියන එක කල්පනා කරන්න. ඊළඟට මේ තිරිසන් ලෝකේ තිරිසන් ලෝකේ කොච්චර දුක්ඛයක් තියෙනවද කියලා බලන්න. තිරිසන් ලෝකේ අපිට පේනවා අපි සාමාන්‍යයෙන් නම් හිතන්නේ අපිට පේන විදිහට අපිට පේනවා මේ සත්ව දුක් විඳිනවා කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව කියලා නේද? මේකට වඩා ලොකු විශාල දුකක් ඒ සත්වයන්ට තියෙනවා. ඒ විශාල දුක්ඛය තමයි මේ සත්වයන් ගත්තාම අනිත් සත්ව ඇවිල්ලා කනවා. තමන්ගේ ශරීරය තව කෙනෙක් ගන්නවා. දැන් කෙනෙක් හිතලා බලන්න තමන්ගේ ගෙදර තියෙන බඩු මුට්ටු කවුරු හරි ගෙනියයි කියලා බොහෝම දුක් වෙනවා නම් කෙලෙක් කල්පනා කරනවා නම් බය වෙනවා නම් තමන්ගේ ශරීරය තව කවුරු හරි කෙනෙක් ගන්නවා කියලා කොයි තරම් බයක් තියෙන්නට ඕනේද? තමන්ගේ ශරීරය තමන්ට අහිමි වෙනවා නම් අන්න ඒ විදිහට හිතනවා තමන්ගේ මේ සතා මේ වගේ දුකකින් ඉන්නේ සත්තුන්ට ආරක්ෂාවක් නැහැ. මේ සත්තුන් මේ විදිහට වෙනවා. ඊළඟට බලමු ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ බලන්න කොයි තරමක් ඒ සත්‍යයන් මහා විශාල ශරීරයන් තියෙනවා. කට පොඩි බඩ හරි මහතයි. මම දැකලා තියෙනවා මේ මීටරයක් විතර ඇති බඩේස් ප්‍රමාණය. ඔළුව මේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඔළුව වාගේ. උස මේ ගහක් වාගේ උසයි. ඒක මේ සත්‍යයට මේ හම්බ වෙන්නේ මේ කවුරු හරි දෙන කුසලයේ තමයි පින වෙන්කලා අනුමෝදන් කරන එක තමයි යාට වෙන්නේ. මේ தත්ත්වයට තමාපත් වුණොත් කොයි ආකාරයේද කියලා හිතන්න බලන්න. මේ බාම කල්පනා කරනකොට නිතරම හිතන්නේ මම අපාය ඉපදිලා තියෙනවා. මම නැවතත් අපාය ඉපදෙන්නට පුළුවන්. අපි ඕන තරම් ඉපදිලා තියෙනවා. මේ කතා කරන මමත් අපාය ඉපදිලා තියෙනවා. මට ඒවා සිහි කරන්නත් පුළුවන්. මම සත්තු වෙලා ඉපදිලා තියෙනවා. කබර ගොයෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඒව මට සිහි කරන්නට පුළුවන්. ඒ සිහි කළ බැලුවාම පේනවා කොයි තරම් මේ දුක්ඛයන් විඳිනවද කියන එක. දැන් මෙහිම කෙනෙකුට කල්පනා වෙනවා නම් මේ සත්තු මේ විදියයි අපාය මේ විදියයි ප්‍රේත ලෝකේ මේ විදියයි. දැන් මෙයා කල්පනා කරනවා එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකේ මේකේ බලන්න කොයි තරම් දුක්ඛයක් තියෙනවද කියලා.
මේ සමාන චන්ද්‍රපාල මහත්මයා මම මේ මයිකේ මියුට් කරගෙන සවන් දෙන්න ප්ලීස්.
හා මම මියුට් කරගෙන
අහගෙන ඉන්න. හොඳයි.
දැන් අපි බැලුවොත් එහෙම අපිට පේනවා මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා බුදුහාමුදුරු මෙතන පෙන්නනවා ආයතනානම් පටිලාභෝ කියලා. මේ ආයතනයන් ලැබීමම දුකක් කියලා කියනවා. ඇයි මේ ආයතනයන් ලැබීම දුක වෙන්නේ? බලන්න ඇස් පේන්නේ නැති මිනිස්සෙකුට කොයිතරම් දුකක් තියෙනවද කියලා. තමාගේ ඇහ පේන්නේ නැති කියන එක කල්පනා කරන්න භාවනා කරන වෙලාවදී මං බැරිලාවත් මං අන්ධ වෙනවා. මං දැන් අද ඉන්නවා මට රෝගයක් හැදිලා මං අන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම ඕන්න බස් එකේ යන්න යනවා. බස් එක හැප්පිලා වෙනවා. කාර් එකක් හැවෙනවා. කාර් එකක් හැප්පිලා මගේ ඇස් අන්ධ වෙන්න පුළුවන්. මම මේ තත්ත්වයට පත් වුනොතින් මම කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න. පාර පනින්න පුළුවන්ද කියලා බලන්න. අන්න තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතනයන් ලැබීම දුකයි කියලා. මේකේ සත්‍ය වශයෙන්ම නිත්‍ය වශයෙන්ම මේකේ නැති වෙනවා. මේවා පලෝක ධර්මයන්. බිඳෙන දේවල්. බිඳෙන දේවල් ලැබෙනවා නම් ඒ දේවල් නිසා ඒකේ ආදීනවය මතුවනහම තමන්ට ඒ දුක්ඛේ කියන එක සීනවා. මෙන්න මේ බව හොඳට කල්පනා කරන්න ඕනේ. කන් ඇහෙන්නේ නැත්තම් කල්පනා කරලා බලන්න, තමන් කන් ඇහෙන්නේ නැති කෙනෙක් හැටියට ඉන්නව නම් මේ සමාජයේ මොන තරම් දුකක් තමන් විඳිනවද කියලා. අපි හැමෝම මේ தත්ත්වයට පත් වෙලා ඉඳලා තියෙනවා. අද නැත්තම් අපිට හෙට වෙන්න පුළුවන්. හෙට නැත්තම් අනිද්දා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඊළඟ භවයේ වෙන්න පුළුවන්. අතීතයේ ඇති වෙලා තියෙන දේ ආයෙ නැවතත් ඇති වෙනවා. මේ විදිහට අපි කල්පනා කරන්න ගත්තාම අපිට පේනවා කොයි තරම් දුක්ඛයක් තියෙනවද කියලා. ඒ වගේම කලන්න මේ ශරීරය නිසා මේ ශරීරය එක විදිහකට තියාගෙනවත් ඉන්න පුළුවන්ද යම් කිසි මොහොතක? එක්ක කකුල දිගාරින්න ඕනේ, ඇඟ කෙලින් කරගන්න ඕනේ. ඊළඟට මේකට කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ. කොයි තරම් දුක්ඛක් අපි විඳිනවද කියලා. ඒ දුක දුක විඳලා අපි නැවත නැවතත් මේක ජරා වෙන බව දැන දැන නැවත නැවතත් අපි මේව ප්‍රාර්ථනා කරමු. මේ වගේ දුක්ඛයක් තියෙනවද කියලා බලන්න තවත්. මෙතන මේ විදිහට මේ වයසට ගිහිල්ලා ඇඟ රැලි වැටිලා ඒ තියෙන ස්වභාවය, දත් වැටෙන තියෙන ස්වභාවය මේ විදිහට අපි මේ දුක්ඛය ගැන දීර්ඝ වශයෙන් කල්පනා කරනවා. මේ දුක්ඛය දීර්ඝ වශයෙන් කල්පනා කිරීමෙන් අන්න එයාගේ සම්මා දිට්ඨිය එන්නෙන්න වැඩෙන්න ගන්නවා. ඒක වැඩෙන්න වැඩෙන්න එයාට මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ගන්නවා. ඒ දුක්ඛ සත්‍ය සාමාන්‍ය හිතනට වඩා උගා ගැඹුරුයි. තමන් හිතන්න ගත්තාම මේ සමාධිය නිතුව තමන්ට පේනවා මේකේ විශාල භාවය කියන එක. මේ අපි අවිද්‍යාව නිසා, කාමයන් නිසා මේක වැහිලා තියෙන්නේ. හොඳට තදින් බලනකොට ඕනම කෙනෙකුට මේක දකින්න පුළුවන්. ඕනම කෙනෙක් දකින්නවනේ මේ ඉපදිච්චයි මැරෙනවා කියලා එක. ඕනම කෙනෙක් දකින්නවනේ මේ ඥාතීන්ගේ ව්‍යාසනය කියන එක. ඕනම කෙනෙකුට පේනවනේ මේ බඩු මුට්ටු කැඩුනහම නැති වුනහම තියෙන දුක. මේ විදිහට මේ දුක්ඛේ හොඳට බැලීමෙන් තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේක බලන්නේ නැතුව මේක දකින්න බෑ. මේක බලනකොට හොඳට මතක තියාගන්න මට අවබෝධ වුණා කියලා හිතන්න නම් එපා. මොකද දුක්ඛ සත්‍යය ඒ තරම් විශාලයි. මාර්ගඵල ලැබුවත් අනාගාමී වුණත් හිතන්න එපා සම්පූර්ණයෙන් අවබෝධ වුණයි කියලා. මේක ටිකක් තමයි අවබෝධ වෙලා තියෙන්නේ. අනාගාමී වෙනකොට භාගයක් විතර අවබෝධ වෙයි. සෝවාන් වෙනකොට ඕකෙන් තුනෙන් එකක්වත් විතර අවබෝධ වෙයි. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේකේ දුක්ඛය අවබෝධ වුණා කියලා හිතුවොතින් මේ භාවනාව වැඩෙන්නේ නැහැ. දුක්ඛය අවබෝධ වෙන්නේ නැහැ. දුක්ඛය හරි විශාලයි. හොඳයි, මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඒ පිළිතුරු ප්‍රමාණවත් කියලා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર ඇහෙනවද?
ඇහෙනවා.
අර මේ ડોક્ટર ආයෙත් මෙතන කිව්වා අර දුක්ඛපටිපද ගන්ධබිඥා එකයි. එතකොට සුඛපටිපද ගන්ධබිඥා
එකයි 1 2 3 කියලා එකට ගන්න කිව්වේ. ඔව් ඔව් 1 2 3
කියන්නේ ඒක තමයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙනවද?
ඔය කියන්නේ දුක්ඛ
සිතේ
දුක්ඛපටිපදා දන්දාබිඤ්ඤාව අපි සවන් දසිසෙම අපි සාකච්ඡා කරානේ. මගේ කලින් සාකච්ඡාව මේක
කියලා සාකච්ඡා. ඔව් ඒක දැන් කිව්වනේ. දැන් ඒක අර දැන් අර මේ පහ වදිනකොට හරි පටික්කුල මානසිකාරයයි අසුභ භාවනාවයි සබ්බලෝකේ අනිබිරත් සංඥා ඒක සබ්බ සංකාරෝ අනිත්‍ය මරණ සංඥා ඒ පහ වඩන්නේ එතකොට දුක්ඛ පටිපදා දන්ද අභිඥාවේ ඊළඟ දෙවෙනි එකේ වෙන්නේ දුක්ඛ පටිපදා දෙවෙනි එතකොට වෙන්නේ දුක්ඛ පටිපදා කිප්ප අභිඥානේ නමුත් ඒක නෙමෙයි එකට ගන්න කිව්වේ දුක්ඛ පටිපදා දන්ද අභිඥා එකයි සුඛ පටිපදා දන්ද අභිඥා එකයි
අනේ
එතන
ඒක පොඩ්ඩක් පැහැදිලි කරේ සුඛ පටිපදා දන්ද අභිඥාව. එතකොට පළවෙනියෙන් අපි වඩුවා දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව වැඩුවා. ওই විදිහට ওই දෙතිස් කුණප ওই විදිහට සම්බන්ධයෙන් අපි ගමන් කරනවා. එහෙම ගමන් කරලා ඊට පස්සේ අපි සමාධියක් ලැබුණා කියන්නකෝ. ධානයක් ලැබුණා, සමාධියක් ලැබුණා. එහෙම නැත්නම් මගේ හිත මේ කරන ධර්මයට හරිය එකඟ වෙනවා කියලා. ඒ ධර්මයට එකඟ වෙනවා නම් දැන් ගමන් කරන්න සුඛ පටිපදා දන්දා විඤ්ඤාවේ මම යනවා කියලා. ඒ මාර්ගයේ දිගේ කියන්නේ මේක ධර්මයන් තේරුම් අරගෙන මම මේ විදිහට මේ චිත්තයේ ස්වභාවය මම විමසලා බලනවා මනසෙන්. මේකේ මොකද්ද තියෙන්නේ කියන එක. ඒ වගේම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් මම පවත්තන්න උත්සාහ කරනවා. එහෙම සම්මාදිට්ඨිය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය යන පුද්ගලයාට මේක නිකම්ම වැඩෙනවා. මොකද ඒ තථාගතයන් වහන්සේම සකස් කරලා තියෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී මේ කොටස් ටික මේ විදිහට වැඩෙන විදිහට සකස් කරලා තියෙනවා. එතකොට දැන් අපි එහෙම නැති පුද්ගලයෙක්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්නේ නැති පුද්ගලයෙක්, දැන් ඒ භාගයක් දුර යනකොට දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාවේ තියෙනව නේද මගදී ඔය පළවෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කියලා. අන්න එතෙන්ද දුක්ඛ සත්‍යයෙන් තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍ය කියන එක මෙනෙහි කෙරෙන්නම ඕනේ. ඒ දුක්ඛ සත්‍ය කොටස මෙනෙහි කරුනේ නැත්තම් මේ පුද්ගලයා මේ තුන්වෙනියකට එන්නේ නැහැ. දුක්ඛය දකිනවා, දුක්ඛය ඇති වෙන විදිය දකිනවා. ඒක නිසා මෙයා කල්පනා කරනවා මම මේකෙන් අයින් වෙන්න ඕනි. ඒක නිසා තමයි මෙයා මේ දුක්ඛ නිරෝධයට යන්නේ. දුක්ඛ නිරෝධය තමයි මේ තුන්වෙනි පාර දිගේ ගමන් කරනකොට අපිට ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන දෙක බැලන්ස් වෙනවා. පළවෙනි එකට තියෙන එක දුක්ඛයයි, දුක්ඛය ඇති වෙන විදියයි. එතකොට මෙතෙන්දි කල්පනා කරනවා මේ දුක්ඛය නැති කරගන්නේ මම මෙන්න මේ විදියට. එතකොට 1යි 3යි කිව්වේ ඒකයි. තුන්වෙනි එකට තමයි සුඛපටිපදා දන්දා විඤ්ඤාම කියන එක. ඒ කියන්නේ දන්දා විඤ්ඤාවන් තමයි අපි භාවිතා කරන්නේ මුලින්. කිප්පා විඤ්ඤාවන් භාවිතා කරන්නේ පස්සේ.
එතකොට දැන් 1 කළොත් 3, 2 කළොත් 4.
2 කළොත් 2යි, 2 කළොත් 2යි 3යි භාවිතා කිරීමෙන් 4ට යනවා. 1යි 3යි.
ඔව් 3 අනිවාර්යමයි කිව්වනේ.
ඔව්.
ඒ තුන්වෙනේක එහෙන් සුඛාපටිපදා දන්දා විඤ්ඤා අනිවාර්යය කියලා දැන් ඔබතුමා කිව්වා. එතකොට ඒක අපි ගමු මැදට ඒක තියෙනවාමයි.
ඔව්.
නමුත්තර දැන් අපි එකම දන්නවා නම් අපි උඟා කතා කරන නිසා දැන් සමහර අලුතයන් තමයි මේක ඇඩ්වාන්ස් වැඩි කියලා තේරෙන්නේ වෙන්න ඕන. කොහොමටත් ඇඩ්වාන්ස් නේ මේක. මටත් තේරෙන්න තමයි තේරෙන්නේ. ඒතර අපි බලමු එතකොට දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා අක්කලොත් එදා අනිවාර්යෙන් තුන්වෙනි එක වෙන සුඛාපටිපදා දන්දා විඤ්ඤා කරනවා.
ඔව්.
එතකොට දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා වඩන කොට වඩන එක න අනිවාර්යෙන් සුඛාපටිපදා කිප්පා විඤ්ඤා ඊළඟට කරන්න ඕනමයි.
ඔව්. එයා ඒක කරන්නේ මේ මේ තුනෙන් තමයි හතරට මාරු වෙන්නේ.
ඔව් ඒක තේරුණා. තුන්වෙනි එක අනිවාර්යයි කියලා අපි ඉස්සර ස්ථාවරයකට ආවනේ.
ඔව්.
ඒකට 1යි 3යි 2යි 4යි සම්බන්ධ කර කර යන්න ඕනේ මේ ගමනේ.
ගමන යන්නේ මේ විදියයි. මෙතෙන්දී ඒ හතරවෙනි එකට යරෙන්නේ
අර මහත්මයාට බාධා කළාද නැහැ නේද?
නෑ නෑ ඒක කතා ඒක සාකච්ඡා කරලා ඉවර වුණානේ.
ඔව් එහෙනම් හරි. අපෝනේ අපෝනේ සත්‍යජිත් තුමා අපෝනේ ඒක තාටි හතුරු චැනුවෙක හොඳ ගොඩාක් තින් බුදු සරණයි. ඔව්. එතකොට දැන් ඒක එතකොට දැන් ඒ දුක්ඛපටි ඒ හතරේ ක්‍රමානුකූල ඔබතුමාචන් තුන්වෙනි එකේදී නිරෝධය තමයි දකින්නේ කියලා විශේෂයෙන් අනත්තේ තේරුම් ගන්නවා කියලා මම හිතන මාර්ථේශය අහගත්ත හැටි හරි කියලා.
ඔව්. අනත්තේ සම්පූර්ණුනේ නැහැ. අනත්තේ
ඒක ප්‍රගන්ධ හදන්නේ තුන්වෙනි එකේ. නිරෝධය දකින්න අවිඥානේ නිරෝධය විශේෂයි. එතකොට පළවෙනි එකේදී දුක්ඛ දකින්න ඒ චතුරාර්ය සත්‍ය හතර සම්බන්ධ කරන්න පුළුවන්ද
ප්‍රමාණවල? ඔව්. දැන් එතකොට දැන් මේ පුද්ගලයා දැන් අපි මේ දක්වා අපි කියපු දේවල් අපි පෙන්නවා දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය කියන එක ආවා. දැන් මේ පුද්ගලයාට ඉතුරු වෙලා තියෙන්නේ හතරවෙනි එක තමයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ওই හතරවෙනි ප්‍රතිපදාවේදී නියත වශයෙන්ම ඒ වැඩ කරන කොටස් වශයෙන් තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තමයි වැටෙන්නේ. ඇත්තම කියනවනේ ඒක අපි කෙටියෙන් බලනවා නම් ඒ චතුත්ථ ප්‍රතිපදාව තියෙන්නේ චතුත්ථ ධානිය වඩනෝ. ඒක නිසා සතරවන සතිපට්ඨානය, ඒ කියන්නේ ධම්මානුපස්සනාව කොටස වඩනෝ. ඒක නිසා සතරවන විහාරය වඩනෝ. ඒ කියන්නේ අනේංජ විහාරය කියලා කියනෝ. ඒ කියන්නේ අර අරූප ධානයන් සහිතව තියෙන විහාරය තමයි යාගේ භාවිතා වෙන්නේ. දැන් මෙයා මේ චතුත්ථ ධානයෙන් එහා පැත්තට ගිහිල්ලා ඉන්නේ. චතුත්ථ ධානයේ ඉන්න පුළුවන්. එහා පැත්තේ යට බවුන්ඩරි එක ආකාස සංඥායතනෙ වෙන්නත් පුළුවන්. ඒ தත්ත්වයට ඉක්මවන්න පුළුවන් தත්ත්වේ තියෙනවා මෙයාගේ. මේක නිසා මේ සතරවන සම්‍යක් ප්‍රදානය භාවිතා කරනවා. ඒ කියන්නේ උපං කුසල් මෙයා රැක ගන්නවා. ඒ රැකගෙන මේ පුද්ගලයා ගමන් කරනවා සතරවන අච්චර්ය අද්භූත ධර්මයට. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊට පස්සේ උපසමාධි ස්ථානිය ඇති වෙනවා. ඒ කියන්නේ රාග දෝෂ මෝහ සියල්ලෙගෙම අයින් වෙන්න. විමර්ශා සමාධිය ඇති වෙනවා. සබ්බ නිස්සග්ගය ඇති වෙනවා. උපේක්ඛා අප්‍රමාණිය ඇති වෙනවා. මේකෙන් තමයි මේ අනිමිත්ත විමුක්ත මුක්තියට යන්නේ. එතකොට හුඟ දෙනකොට මේකේ මම වැඩිය කියන්නේ නැත්තේ මේක මෙච්චර දුර යන්න බැරි නිසා මේකේ අපි හුඟක් වෙලාවට අපි ඉන්න උත්සාහ කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප භාවිතා කරලා අර සම්මා වාචා කියන කොටසට යන්නයි උත්සාහ කරන්නේ. මේ හරිය තමයි ඉන්න ඕනේ. සම්මා වාචාවේ හරිය ඉන්න පුළුවන් නම් හරිය වටිනවා. එතකොට දැන් විතරම හිතන්න Tamanට මේ සීලය නම් නැති කියන එක. අපි ওই සීලය අපි රකින්නවා කියලා කල්පනා කරලා කරන එකයි මේ සමාධියේ නතුව ගිහිල්ලා Taman මේක පවත්නවා කියන එකයි ඒක හරිය ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි අර පෙන්නන්නේ අර ආරති විරති පටිවිරති වේරමණී කියලා ඔය මාර්ග සහිතව එකේ පෙන්නනකොට පෙන්නන්නේ මෙතෙන්දි මේ සමාධියෙන් තු මෙයා ගිහිල්ලා ඇත්තෙම කියනවා නම් මම කියන්නම් කෙනෙක් කුට ඒ තරම් සමාධියකින් ගිහිල්ලා ඒ වෙලාවේ ඇහුවොතින් එහෙමනම් දැන් මුසාවාදී ප්‍රාණාතිපාතේ කියන්නේ ප්‍රාණාතිපාතේ එහෙම අත්හරින්න පුළුවන් දෙයි කියලා තමන් දෙපාරක් හිතනවා ඒ තරම් තමන්ගේ මේ අපි මේක අල්ලගෙන ඉඳලා තියෙනවා ඒ තරම් අල්ලගෙන ඉඳලා තියෙනවා කියන්නේ මොකද මේ පොළොව හරන්න බෑනේ පානාතිපාතී කියන එක තමන් හරියට පිළිගන්නවා නම් මේ මල් ගහක් හිටවන්නවත් පොළොව හරන්න බෑ. අන්න ඒ தත්ත්වයට මනස උසස් කරගෙන තමන්ට පවත්තන්න පුළුවන්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සමාධියදී තමයි මේක තමන් ඇති කරගන්නවා මට මේක කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මට මේක කරන්න වෙනවා කියලා. ඒක එන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වා කරුණාව නිසා මේ පුද්ගලයාට ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා. කරුණාව නිසා ශ්‍රද්ධාව. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කරුණාවන්තයි අපිට. තථාගතයන් වහන්සේ කරුණාව කියන එක නිසා අපි තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාම අපිට පේනවා මේ කරුණාවන්ත වූ මේ පුද්ගලයා කියනවා සත්තු මරන්න එපා. සත්තු මරණ එක වැරදි කියලා. එතකොට මේ මම සතු මරමර ජීවත් වෙච්ච මිනිසෙක් සතු මරමර ජීවත් වෙච්ච මිනිසෙක් මම කියන්න ඇත්තම කියනවා මගේ ජීවිතේම ගත්තාම මීට බව 40කට විතර උදදී මම ওই සත්තු පණ පිටින් කෑලි කපල වික්ක මිනිසුන්ට ඒ මිනිසු ගන්න ආවම මම ඒක නිසා පාය ගියා ඒට ඉස්සෙල්ලා බව 280කට
අපි වෙන්ටදී ගන්න දෙන්න ඇත්ත නේද
දන්නේ නැහැ කියන්න බව 280කට ඉස්සෙල්ලා මට කියන්න පුළුවන් මම කබර ගොයෙක් කියලා ඉපදුනා. ඒ කබර ගොයක් කියලා ඉපදෙන හේතුව තමයි මම ඊට ඉස්සෙල්ලා භවෙදී මම කබරෙන්ව අල්ලලා මේ එල්ලලා තිනව ගස්වල. මිනිස්සු එනවා ඒ කබරයන්ව ගන්න. ඒ කබරයන්ව විකුණනවා. මම තෙල් හිඳිනවා. ඒ කබර ගොයාව බින්දර පිට දාලා ඒ රත් කරලා උගේ තෙල් ගන්නවා. බලන්න මේක ඉවරෙච්ච ගමන් මොකද උනේ ඊළඟ භවෙයි මම කබර ගොයා වෙලා ඉපදුනේ. මම කරපු දේම මට හැමෝම බලන්න අපි මේ මොකද්ද මේ කරන්නේ කියලා මේ කබලිකාර ආහාරේ මම මොකටද කබර ගොයින්නේ තෙල් ගන්න මම මොකටද මේ සත්තුන් මරලා ඉස්සනන්නේ මේ කරේ මේ කබලිකාර ආහාරේ මටත් ගන්න මට කන්න ජීවත් වෙන්න නේද මේක ඒ තරම් දරුණු දෙයක් එතකොට මේක සම්බන්ධයෙන් තමයි මම මේ සම්පූර්ණයෙන් මේක පවත්වන්නේ දැන් අර කරුණාවන්ත වූ තථාගතයන් වහන්සේ කියනවා මේ දරුව මේක කරන්න එපා මේ පාප කර්මයන් කරන්න එපා ප්‍රාණඝාතය කරන්න එපා දැන් මට ශ්‍රද්ධාව තියෙනවා තථාගතයන් වහන්සේ මේ පුද්ගලයා කොයිම ආකාරයෙන්වත් මට හානි කරන්නේ නැහැ එහෙමනම් මගේ රැකියාවක් තියෙනවද සතුන් මරන මට මේ රැකියාව බව අතහරින්න පුළුවන් මොකද මට හානි කරන්නේ නැහැ මට මොන වුණත් කමක් නැහැ මම මේක අතහරිනවා කියලා බලන්න කොච්චර දැන් සතුන් මරන මිනිස්සුෙකුට තථාගතයන් වහන්සේ කියන ශ්‍රද්ධාව පිහිටියොත් එයා එහෙම මොහොතේ මේක අතහරිනවා අන්නේ ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව නිසා අර හිරි කියන එක ඇති වෙනවා. ඕතප්පේ කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ පව් කරන්න ලැජ්ජාව බය කියන එක. අනේ ලැජ්ජාව ගන්න මුලින්ම ඒ ලැජ්ජාව ඇති වීම හේතු කොටගෙන තමයි මම බොරු කියන එක හොඳ නැහැයි කියලා අර කරුණාවන්ත පුද්ගලයා කියපු දේ මට කිසි බයක් නැතුව පිළිපදින්න පුළුවන් කියලා ඇති වෙනවා. මේක ඇති වෙන්නේ ඇත්තෙම කියනවා නම් ඕගොල්ලෝ රහතන් වහන්සේලා දකින්න ඕනේ. රහතන් වහන්සේලාගේ ඇසුර ලැබෙන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ ඒ ශ්‍රද්ධාව හුදෙකලාවට පිළිතලා අපි සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයෙක් ගැන ශ්‍රද්ධාව හරි අමාරුයි තියාගන්න යම් ප්‍රමාණයකට තියාගන්න පුළුවන් ඒ මාර්ගඵලලාභීන්ගෙන් අතර නමුත් ඒ ඉහළම ශ්‍රද්ධාව ඇති වෙන නම් ඒක රහතන් වහන්සේ හරි බුදුන් වහන්සේ වරි කෙනෙක් දකින්න ඕන. ඉතින් මේ විදිහට ඇතිවීමෙන් තමයි මේ පුද්ගලයාට සම්පූර්ණයෙන් අරක පිළිතන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා මං එහෙමනම් පාණාතිපාතී මම අතහරිනවා කියලා සිතලා පාණාතිපාතී මේ සමාධියෙන් ගිහිල්ලා අතහරිනවා. අදත්තාදානෙ මට මේ කරදර වෙහිම වෙනවා කියලා හිතලා ඒක අදත්තාදානෙ සමාධියන් තු ඔය අතහරින්න පටන් ගන්නවා. ඒක අර සික්ඛාපදං සමාධියාමි කියන්නේ. සික්ඛාපදය ඒක සමාදන් වෙලා තමයි පිළිපදින් පටන් ගන්න. අන්න ඒ විදිහට තමයි මේකේ අර ඒ අරියට මගේ ඉතුරු කොටස් ටික වැඩෙන්න ගන්න. ඒක නිසා කවුරුවත් හිතන්න එපා මම නම් පානාතිපාතී කරන්නේ අදින්නාදානෙ කරන්නේ නැහැ. ඒක නිසා මට මේ සීල්පදයේ තීනොයි කියලා. ඔබ සීලබ්බත පරාමාසයකටත් යන්න පුළුවන්. මේක තියෙනව නෙමෙයි අපි රකින්න උත්සාහ කරනවා විතරයි. ඒක තියෙන්නේ රහතන් වහන්සේට. අනිත් අයට ඒක නැහැ. අනිත් අය වඩන්න උත්සාහ කරනවා. ඒක එන්නේ නැති වෙන්න පවත්වන්න උත්සාහ කරන එකයි කරන්නේ. ඉතින් මේ විදිහට සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා සංකප්පේ මේ විදිහට පැවැත්වීමෙන් නෙක්ඛම් සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිංසා සංකප්ප පවත්වනෝ ඒක නිසා තමයි අපි මේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා කියන එක ඒව අයින් කරන්නේ ඒක නිකම්මත් නෙමෙයි අපි ඇත්තම කියනවා නම් ওই මක්කය කියන ඒවා හැම අයින් වෙන්නට ඕනි මේවා අයින් වෙන්න මක්කේ තියාගෙන අපිට කියන්න බෑ මම මේ මම බොරු කියන්නේ නැtei කියලා ඒ වගේම පලාසියේ වාගේ දේවල් තියාගෙන අපිට කියන්න බෑ අපි ඔය අපි හොඳට ජීවත් වෙනවයි කියන එක කියන්න බෑ. එතනට මේවා මේවා අයින් කිරීමෙන් මේ උපක්ලේශයන් අයින් කිරීමෙන් තමයි කෙනෙකුට අයින් කරන්න පුළුවන් වෙන්නේ බොරු කීම කියන එක. ඒක හරිය විශාලයි. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මක්කේදී ගත්තොත් එහෙම දැන් ඔන්න ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාව නිසා ඒ කියන්නේ දැන් මම රස්සාවක් කරනවා තව කෙනෙක් මම වැඩ කරන දන කෙනෙකුට ඔන්න ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. එයාට එක හම්බුනහම මම කියනවා මේ මොකද එයාට හම්බුනේ මේ මටනේ හම්බ වෙන්න තිබුණේ කියන එක කියනවා. දැන් මේ මිනිස්සයාගේ මම ಗುಣ මකන්න හදනවා. මම අනිත් පැයට ගිහිල්ලා කියනවා මේ පුද්ගලයා මේකට සුදුසු නෑ. මේ කියන්නේ මම බොරු කියන්නේ. අර එයාගේ වැරදි හොයලා කියනවානේ මේ විදිහට තමයි මක්කේ. දැන් බලන්න මේ මක්කේ නිසා මම බොරු කියනවා නේද? එතකොට මේ ආකාරයටත් අපි මේ මුසාවාදී කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක හරි දරුණුයි. හරි විශාල දෙයක් මේක. මේක අතහරිනවා කියන්නේ වරන් මහා ගොඩක් දේව අතහරිනවා. එතකොට දැන් මක්කේ එහෙම තියාගෙන කෙනෙක් කියනෝ නම් මම මුසාවාදී කරන්නේ නැtei කියලා. එතකොට ඒකේ සත්‍යයක් වෙන්නේ නැහැ. ඉතින් මේවා අයින් කරන්නේ නැතු. ඒ කියන්නේ සීලබ්බත පරාමාස වාදී දේවල් අයින් කරන්නේ නැතු අපිට කියන්න බෑ අපි මේ පරුසාවචනීය කියනවා කියන්නේ නැtei කියලා. ඔය පරබල්ල කියලා එහෙම බණින්නේ අපි. ඒවා කියන්නේ ඒ පරාමාසයන් සහිතව තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේවා හරිය සම්බන්ධයි. ඉතින් මෙච්චර දුරට එකපාරටම යන්න හිතන්න එපා. අර ප්‍රතිපදා ටිකේ ගමන් කරලා ඒ අවසානෙට පුළුවන් අය ඉන්නවනම් කරගෙන යන්න බොහොම හොඳයි. මේකේ தත්ය ඒකයි. ඉතින් මේ ගැඹුරු බව කියන එකයි මම මේ පෙන්නලා දුන්නේ.
ડોક્ટર ලාලි
ඇහෙනවද?
මේ මං හිතන්නේ විදිහේ මේක මං හරිද කියලා අහන්න තමයි මං හිතන විදිහ අහන්නේ. දැන් අර දුක් පරිපදා ගන්ධබිඥා මේ පහ නිතරම වාගේ හැම වෙලාවෙම හිතේ මානසිකාර වෙනකොට ඇත්තම කායානුපස්සනාව නේද වැඩෙන්නේ?
ඔව් කායානුපස්සනාව තමයි වැඩෙන්නේ.
වැඩෙන්නේ කායානුපස්සනාව වැඩෙනකොට ඒ පහ වැඩෙනකොට නිතරම මානසිකාර වෙනකොට හිතින් තේරෙන්නේ දුක් සත්‍යයයි කියලා මට හිතේ. ඒක
හරියටම කියලා. ඔව් දුක්ඛ සත්‍ය සත්‍යයි කියලා යාට හැඟීම් ඇති වෙනවා. ප්‍රථම ආචාර්ය අද්භූත ධර්මය දකින්නේ ඒකයි.
ඒකද ප්‍රථම ආචාර්ය අද්භූත ධර්මය කියන්නේ දැන් ඒක මේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර ඒ ටික පාළියෙන්ම සිහි වෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා. ඒ ටිකම ඔක්කොම සිහි වෙගෙන යනකොට එතකොට අර නිකන් අර ඒ වෙලාවට එහෙම යනකොට අර නිකන් කිසිම කාම විතක්යක් නැතුව නිකන්
හරියට හරි. ඒක එතකොට එන්නේ තමන් මාරු වෙනවා පළවෙනි පාරේ ඉඳන් ওই දෙවෙනි පාරට.
ඒකයි.
අන්න ඒකයි මම කිව්වේ මේකේ සම්බන්ධතාවය තියෙනවා මේ පාරවල් අතර තමන් වඩන ලද ගුණයන් අනුව තමන් එක පාර දිගේ මුලින්දන් පටන් අරගෙන අගට යන්න ඕනේ නැහැ. මේ මගින් සම්බන්ධතාවයන් තියෙනවා මේ ඊළඟ පාරට යන්න. ඒ කියන්නේ නෙක්ඛම් මේ පුරුදු කරපු පුද්ගලයා දැන් මේ නෙක්ඛම් දිගේ ගමන් කරන්න ගන්නවා. මේව මම අතහරින්නේ මේව මට ඕනේ නැහැ. ඉතින් එතකොට පළක් කාලවට තමන් පළවෙනි පාරේ ඉන්නවා. පළක් කාලවට තමන් දෙවෙනි පාරට යනවා. එතකොට මේකේ සම්බන්ධතාවය තියෙනවා. එතකොට නෙක්ඛම් මේ වෙනකොට මම ද්වේෂය කියන එකෙන් අයින් වෙන ගතිය තියෙනවා.
අයින්
නෙල කරුණාව කියන එකත් නන්න හරි කරුණාවට යනවා ද්වේෂයෙන් අයින් වෙනකොට ඉතින් කරුණාවට නියන්නේ
මට එතන තියෙන්නේ මෛත්‍රිය
කියන එක වෙලෙ නිකන් මුළු ලෝකයක් කියන එක මහා කරුණාවක් අනුකම්පාවක් කියන එක
වගේ වෙන්නේ.
ඒක හරියට. ඒ අනුකම්පාවක් එහෙම ඇති වෙනවා. ඒ පුද්ගලයා මේකේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඕවා එන්න කරුණාව ගත්තාම ඉතින් තව දිගට යන දේවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ උතන ඔය කරුණාව පවත්තන්න නම් අර මතකයි නේද ඔය රතන සූත්‍රයේ තියෙන වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසී කියලා.
එහෙමයි.
ආ එතන තියෙනවා ඒක තමයි බුදුහාමුදුරුවෝ තමයි ඔය නිර්වාණය කියන එක එක්සලන්ස් ඒක දුන්නේ බුදුහාමුදුරුවනේ. ඒක අපි අද කතා කරන එක බෑ. ඒක ගැන තමන්ගේ ඒ සිත එතන පවතිනවා නම් එතෙන්දී ඒ පුද්ගලයා ඒ නිබ්බාන ගාමින් පරමං සිතායි කියලා අර නිර්වාණයට මනස යොමු කිරීම කියන එක එතන තියෙනවා. එතකොට ඒ අනුව මේ පුද්ගලයාගේ ඔය කරුණාව කියන එක පවතිනවා. මතක තියාගන්න කරුණාව පවතින නම් අර ද්විතීය විහාරයෙන් ඇවිල්ලා ඒ මේ මේ දෙවෙනි ආශ්චර්ය අද්භූතගාමී මේක මේ දුකයි හැමෝටම ඇති වෙන්නේ දුකයි කියලා මේ මේක තෑගි දෙන්න තමන් කැමැත්තක් තියෙන්න ඕනේ. මේ තණ්හාවන් තෑගි දෙන්න අතහරින්න. එතකොට ඒකෙන් තමයි යාගේ ත්‍යාගාදිෂ්ඨානීය ඇති වෙලා ඒ චිත්ත සමාධියෙන් තමයි ඒ කර්ම අප්‍රමාණයට ගමන් කරන්නේ. ඉතින් අර ඒවයි ඒ ධර්ම සම්බන්ධතාවයේ තියෙන මේකේ පවත්වන්න ක්‍රම වෙනම තියෙනවා. තමන්ගේ ඒ තැනදී භාවිතා කළ යුතු දේවල් මෛත්‍රිය තියෙනවා. ඒ මෛත්‍රියේ ගුණයන් තව උඩට ගෙනිහිල්ලා ඒකේ තමන්ට පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. මේ අර විදිහට අර ධර්මීය ගැන කල්පනා කිරීම.
ඒ කියන්නේ ડોક્ટર ලරිත් මේ දැන් යම් කිසි කෙනෙක් තමන් දන්නේ කිසි කෙනෙකුට නෙවෙයි තමන්ම තමයි දන්නේ තමන් ඉන්නේ කොතනද කියලා කාටවත් නිකන් බැලලා බාහිර එහෙම අපිට තීරණ ගන්න බෑ නේද ડોક્ટર ලරිත්. තමන්ම තමයි දන්නේ තමන් කොතනද ඉන්නේ කියලා.
අන්න හරි.
මට එහෙමත් හිතුණා.
හරියටම හරි. ඒක එහෙමම තමයි. ඒ කියන්නේ මෙහෙමයි තමන් ඉන්න තැන දකින අය ඉන්නවා. දැන් ওই සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේට එහෙම ටක් ගාලා කියන්න පුළුවන් ඕගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා. එක පාටම කියන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. එහෙම අර සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් එහෙම කෙනෙකුට කියන්න බෑ මේ පුද්ගලයා මෙතනයි ඉන්නේ කියලා. තමන්ම තමයි දන්නේ තමන් කොතනද ඉන්නේ කියලා.
බොම්පින් සම්මා සම්බුද්ද.
හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
නැත්තරණයි යන තුන ප්‍රශ්නය. ඔබතුමා දැන් ශික්ෂාපද ගැන කතා
ශ්‍රීමති වාල්මී කතා කරන ඇහෙන්නේ මේ චන්ද්‍රපල මහත්මයා නැවත මයික් එක මියුට් කරගන්න පොඩ්ඩක් මයික් එක තොන් බබ වෙනවා මේ ශ්‍රීමති මහත්මිය කතා කරන කෙනා ඇහෙන්නේ නැහැ දැන්
ඇහෙනවද මහත්මයා
දැන් ඇහෙනවා
ශ්‍රීමති මහත්මයා ඔබතුමා මේ ශික්ෂාපද ගැන කතා කරලා එතකොට මේ මුසාවාදය ගැන කිව්වා මේ මේක මට නිතරම මේ නිකන් හිතට වද දෙනවා වගේ ප්‍රශ්නයක් දැන් අපි විදේශිකයෙක් එක්ක ඉන්නකොට නිතරම අපිට මේ අර කතා බහ කිරීමේදී මේ බොහෝ විට නිෂ්පල දේවල් කතා කරනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි අර ආරක්ෂා කරන මුසාවාද අවේරමණී ශික්ෂා පදයට හානි වෙනවද මේ කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ.
එතෙන්දී සම්ප්‍රප්පලාපේ කතා කිරීමෙන් මහා විශාල දෙයක් සිද්ධ වෙනවා. සම්ප්‍රප්පලාපේ කියන එක තමයි මෝහයට යන්නේ. මෝහය නිසා සම්ප්‍රප්පලාපේ, සම්ප්‍රප්පලාපේ නිසා මෝහය. මෝහය ඇති වුණා නම් ඉතින් ලෝභය දෝෂය කියන එක දෙක ඇති වෙනවා කියලා අපි දන්නවා. ලෝභය ඇති වෙනවා නම් අපි ඔය මුසාවාදී කියන එකට අපි ගමන් කරනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතකොට සම්ප්‍රප්පලාපේ හරීම දරුණුයි. Taman දන්නෙම නැහැ. අර අපි හිතමු මිනිස්සෙක් ගැන හිනව කියලා. මිනිස්සෙක් ගැන හිතනවා නම් අපි කතා කරනවා නම් මේ පුද්ගලයාගේ මෙතන උසයි මෙතන පාතයි කියලා. රජ කෙනෙක් ගැන කියනවා නම් මෙතන මෙහෙමයි කියලා. ඕකත් සම්ප්‍රප්පලාපය. එතකොට මේ සම්ප්‍රප්පලාපයේදී මේ මොකද්ද කියන්නේ? මේ මස්ගුලියක් හරි අසුබේ දෙයක් ගැන මේ පුද්ගලයා මේක කියනවා. මේක ඇවිල්ලා දුක්ඛ සත්‍ය නෙමෙයිනේ. මේක ඇවිල්ලා මුසාව. මේක මෝස ධර්මයි. දුක්ඛ සත්‍ය කියලා කියනවා නම් මේ පුද්ගලයාත් එක්ක කතා කරන්න පුළුවන් එකම දෙයයි. දැන් ආර්යයන් වහන්සේලා කතා කරන්නේ මොනවද? චතුරාර්ය සත්‍යයට දිනුම් ගන්න උදව් උපකාර වෙන ධර්මයක් කර වෙන ඕනම දෙයක් ওই මුසාපැත්තට තමයි යන්නේ. එතකොට මේ කාම ලෝකයේ ඉන්න පුද්ගලයන්ට ওই ප්‍රශ්නේ තියෙනවා. කාම ලෝකයේදී මේ කාමයන් සම්බන්ධයෙන් නිසා විවිධාකාරයෙන් ඉතින් මේ මුසාවන් කියන ඒවා ඒ විදිහට ඇති වෙනවා. තේගනිව රාතන් වහන්සේලා කතා කරන්නේ නැහැ සම්ප්‍රප්පලාප කීමක් නැහැ. ඒවා කියන්නේ නැති නිසා අර දෙය නැති වෙනවා. ඉතින් මේක හරිය යමුනාරුයි. මම මේ පැහැදිලි කරන්න හදන්නේ මේක නැtei කියන එක හොඳට තේරුම් ගන්න. මේක තියෙනවා මම යම් ආකාරයකට උත්සාහ කරනවා පමණයි මේක පවත්වන්න. හැබැයි මගේ අතින් මේක කැඩෙනවා. මේ සීලය තියනවායි කියලා ඕගොල්ලෝ කියනවනම් ඕගොල්ලන්ට පෙනේවි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය නික්කම් සංකප්පය එහෙම වඩපු ගම එහෙනම් ඉතින් මගේ සීලය තියෙනවා. එහෙමනම් මම ගැලීම සම්මා වායාමේ තමයි ඉන්න ඕනේ. මොකද සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ, සම්මා සංකප්පෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. දැන් මේ ටික හරිනේ. ඒක නිසා මට ගැලීම සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය ඔක්කොම හරිනේ. එහෙමනම් මේ මැද්ද ටික තමයි අපිට නැත්තේ. අර මුල ටිකක් තියෙනවා කියන එක නෙමෙයි. මුල ටික අපි පවත්තන් උත්සාහ කිරීමෙන් අපි ටික ටික මේ ගමනේ මේ විදිහට යනවා. එතකොට මම මට පන්සිල් මට මේක සිල්පදේ මට ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සිල්පද හොඳට තියෙනවා නම් ඔය හැමදාම පන්සිල් ගන්න ඕනෙත් නැහැ. ඒ නැතේ කියලා දන්න නිසා තමයි ඔය හැමදාම ඔය භාවනා කරන්න ගිහිල්ලා එහෙම පටන් ගන්න ගන්නේ. තමන්ගේ තැඟීමක් තියෙනවා මේක මේක නැතේ කියන එක. ඒක මතක් කරලා ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ ආර්ය ගුණයන් කියන එක. එතකොට අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. ওই ප්‍රශ්නෙට ඉතින් විසඳුම තමයි ඉතින් අයින් වෙන්න පුළුවන් නම් ඉතින් අද කාලේ නම් බැලුවාම හාමුදුරු කෙනෙක් වුණාවත් ඕකෙන් අයින් වෙන්න බැරි තව පේන.
ඔහොම තින්දා.
හොඳයි අපි දැන් මේ නවත්තන්න පුළුවන් නම් හොඳයි. දැන් 12 මාරත් වුණා.
මම මේ චන්ද්‍රපාල කතා කරන්නේ බොහොම ස්තුතියි අපිට මේ මේක දැනගන්න ලැබිච්ච එක. මම මේ අද කලමිනි වතාවට සහභාගී වෙන්නේ. ඔව් මට දැනගන්න ඕනේ මේ වෙබ්සයිට් එකේ තියෙන මේ සූත්‍ර පිටකේ ඔක්කොම මේ ටික කොහොමද අපිට බලන්නේ කියන එක. ඒ වගේ
ඒකට ඔය ලලිත් පිළිතුරු දෙයි ඒක.
හොඳයි මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නේද PDF මේ අවශ්‍ය සූත්‍රයට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා සේව් කරගන්න පුළුවන් තමන්ගේ වෙබ්සයිට් එකට. තමන්ගේ කම්පියුටර් එකට මේ ඔව් ඒක කරලා අරින්න පුළුවන් PDF එකක් විදිහට.
හරි මම මේක අපි සාකච්ඡා කරන වෙලාවේ අත්‍තරම මේ කම්පියුටරේ බැටරි පොඩ්ඩක් බහලා නම් මම ආයෙ නුඹ කරගත්තා. ඊට පස්සේ මේකට සහභාගී වුණා බොහොම උතුම් මේ ලංකාවේ කොහෙද තියෙන්නේ? අපි මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.
හා නෑ මේ අහන්නේ මම හිතන්නේ මේ සවුනර් සිල්ස් ගැන නම් ඒක මේ ඒක ඉන්ටර්නෙට් එකේ නේ ඉතින් ඒක තැනක කියලා නෑ. ඉතින් ලංකාවේ සම්බන්ධ වෙනවා එක එක තැන්වල
සම්බන්ධ වෙනවා.
ඔව් වෙබ් එකෙන් කරන දෙයක් නේ. ඔව් මේ වේස් එකක් කියලා නෑ. මේ අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමයි මෙතන සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් දැන්. තව මේ කැනඩාවේ ඇමරිකාවේ කට්ටිය සම්බන්ධ වෙන සාකච්ඡාවට.
ඔව්.
හොඳයි. තව කාටද ගැටලු තියෙනවද අද දවසේ සාකච්ඡාවට යොමු කරන්න? මේ
මහත්මයාට මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද?
ඕම් පුළුවන්නේ නම් ගොඩක් කලින් කතා කරේ නෑ අපිට ඇහෙන්න අහන්න ප්‍රශ්නේ.
මේ සංතුංග මහත්මයා මම ඉතින් දැන් ගොඩක් කලකින් හිතියෙත් නෑ මට මේ කියන්නේ නිසා මට දැනගන්න ඕන. ඔබතුමා කිව්වනේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා කියලා. ඒක පළවෙනි එක නේද? ඒක දුකයි දුක ඇති වෙන ක්‍රමය අවබෝධ කර ගැනීම නේද? එහෙමද මම වැරදි නම් කරුණාකරලා නිවැරදි කරන්න. දෙවනි එක දුක්ඛ පටිපදා කිප්පවිඤ්ඤා. ඒක නම් මොකද්ද කියලා මට පැහැදීමක් තේරුමක් නැහැ. තුන්වෙනි එකට කිව්වේ දුක්ඛ පටිපදා ගන්ධ අවිඤ්ඤා. ඒක දෘෂ්ටියෙන් කැපීම. යම් ප්‍රමාණයකට දෘෂ්ටියෙන් කැපීම කියලා නේද?
ඔව් ඒක මේ දැන් අපි අද මේ අපි අද සාකච්ඡා කරේ සුඛපටිපදා දන්දා විඤ්ඤාව. අපි මෙහිට පෙර මේ මම මෙහිට ඉස්සෙල්ලා සහභාගී වෙච්ච වෙලාවේදී සාකච්ඡා කළා දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාව කියන එක. මම දන්නේ නැහැ ලලිත් ඒක දාලා තියෙනවද කියලා මේ ඉන්ටර්නෙට් එකේ මගේ වෙබ්සයිට් එකේ නම් මම දාලා තියෙනවා. එතකොට ඒක අහන්න මොකද ඒක දීර්ඝයි. එතන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ඒක. ඒ කියන්නේ මෛත්‍රියෙන් අප්‍රමාණයට යන හැටි කර්මී මිත්‍ය සූත්‍රයෙන් භාවිතා කරලා එතන මේ අපි බැලුවේ මේක දුකයි කියන එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ ආහාරේ පටික්කුලතා සංඥාව, ඊළඟට දෙතිස් කුණ ප්‍රේමිනී කළ අසුභ සංඥාව, ඊළඟට සබ්බ ලෝකේ අනිරත සංඥාව, සබ්බ සංකාරීසු අනිච්ච සංඥාව, ඊළඟට මරණ සංඥා. මේ පහ සහිතව තමයි දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව කියන එක තියෙන්නේ. ඒක වැඩිමෙන් තමයි මේ ඊටු ටික වැඩිගෙන ගිහිල්ලා මේ දුක්ඛය කියන එක දැකගත්තේ. ඊට පස්සේ තමයි මේ ඉතින් අපි අයින් වෙන විදිය මේ ගමන් කරේ. එතකොට ඒක මේ විදිහට බලන්න ඕනේ. මේ බලලා එතකොට අද ඒක ඉන්නේ ඉතින් තේරු හිටියානේ අද ඒක සාකච්ඡාවේදී සුඛ පටිපදාව කියන එක අපි භාවිතා කළේ. එතකොට මේ ආකාරයට අපි මේ දෙක ඉගෙනගෙන මේ භාවනාව කරගෙන ඉන්න තමයි කරන්න තියෙන්නේ. අර කෙටියෙන් බලන්න එපා. කෙටියෙන් බැලුවොතින් එහෙම මේක තේරෙන්නේ නැහැ. කෙටියෙන් බලනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටන් අරගෙන තමන්ට බලනවා නම් ඔන්න තමන්ට මේක යම් යම් ආකාරයකට වැටහෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලත් තමන්ට එන්න වෙනවා රූප කොටස බලනකොට මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවට එන්න සිද්ධ වෙනවා. ඒක වෙන්නේ නැතුව ඒ කොටස වැඩෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මේ තවත් කැටු තියනද කාට හරි? එහෙම නැත්නම් අද ඉන සාකච්ඡාව අපි නිමා කරන්න පුළුවන් නේද?
ඔව්.
අපි වෙන අදවසින් සාකච්ඡා නිමා කරමු. අරතකවත් අනේක වලක් පේන්න අදවසේදී සාකච්ඡාව මෙහෙරුවා මේ මම අපි ලබන සතියෙදිත් සාකච්ඡාවට සුබදුවත් සම්බන්ධ වෙමු.
මට නම් එනසුමානෙ ඉන්න වෙන්නේ මේ කටින උත්සවයේ තියෙනවා.
හොඳයි අපි ඊළඟ සතියේ සාකච්ඡාව සමාලලට මේ දැන් අද සාකච්ඡාට අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටියට ප්‍රයෝජන එන්න පුළුවන් ගන්න පුළුවන් විදිහට මේ සාකච්ඡාවෙන් මතුවෙච්ච කාරණා එමු නැත්නම් මේක සාකච්ඡාව අපිට තවදුරටත් නොතේරෙන දේවල් තියෙනවා නම් අපි සාකච්ඡාව කැඩිලා කරමු ලබන සතියේදී අපිට සත්‍යජිත්තුමත් උපකාර වේවි. මම හිතනවා එහෙම හොඳයි කියලා. මොකද මේ ඉතාලම ගැඹුරු කොටසක් සාකච්ඡා කරපු නිසා අපි අපේ AI මට්ටම ඇතුළත තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට මේ ඉක්නාතසරක් අන්තුම මාර්ග සම්බන්ධුන පස්සේ අපිට ඒව තවදුරටත් දැනගන්න පුළුවන් වේවි. ඊට පස්සේ සතියේදී මෙවනම් ලබන සතියේදී සාකච්ඡාව අපි මේ විදිහට කරමු. එහෙනම් ආදර්ශ සාකච්ඡා නිමා කරන්න කියලා මම සත්‍යජිත්තුමට ආරාධනා කරන්න පුළුවන් නේද?
සරණයි. සම්තුම් මහත්මයන් බොහෝම පිං තුම් ධර්ම කරුණු කියලා දුන්නට බොහෝම පිං. අපේ පිරිසිදු සිත්තරෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතේ මේ භවයේ මේ ශරීරය දරාගෙන පෝෂණය කළ ආදරණීය වූත් ප්‍රේමණීය වූත් මෑණියන් වහන්සේ කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබාත්වා පියාණන් වහන්සේද පරම යහපතම දකිත්වා මේ ධර්ම සාකච්ඡාවට අනුග්‍රහ කළ රන්තුන් මහත්මයාටත් ඒ සඳහා බාහිර අනුග්‍රහ කරන ඩොක්ටර් ලලිත් කළුවත් මහත්මයාට ඒ වගේම ප්‍රශ්න අහපු හැම දෙනාටම බොම් පින් බොම් පින් අපේ සිත්තුල තවදුරටත් ශ්‍රද්ධාව වීරය සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමානුකූලව මුහුකුරාක අපේ සුවය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාර්ථ නිරාමිෂ සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛය නිබ්බානේ අවබෝධ වේවා කියලා පිරිසිදු සිතින් අදිස්ථාන කරමු. පින් බුදු සරණයි බුදු සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාද